සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හීන මජ්ජිම මුක්කට්ඨේ සහන්තෝ අවමානිතං ඒවං ලබති සපඤ්ඤෝ මනසා යථා පත්ථිතන්ති වැඩමවවදාල ගෞරවනීය ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පන්සාලික් වසක් මුළුල්ලෙහි දේශනා කරන්නට යෙදුණු ශ්‍රී සද්ධර්මයෙහි මූලික හරය තමයි අසංකත ධාතු නිර්වාණය සාක්ෂාත් කර ගැනීම. ඒ නිර්වාණ ධාතුව පාර එහෙම නැත්තම් ගඟකින් එතර ලෙස සැලකුවොත් මෙගොඩ ඉඳලා ඒ ගංගාව නම් වූ සතර ඕඝය තරණය කරලා තමයි ඒ නිර්වාණ ධාතුවට පැමිණෙන්නේ. කාමෝග, භවෝග, දිට්ඨෝග, අවිජ්ජෝග කියන මේ සතර ඕඝයන් තරණය කරන්නට පහුරක් ලෙස උපකාර වෙන සත්වයා එගොඩ ඉවුරට නිර්වාණයට පමුණුවන දේවල් වලට අපි පාරමී කියලා කියනවා. විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වෙන මේ පහුර වීරයෙන් නැවති අත්පාවලින් වීරිය කරලා නැත්තම් උත්සාහවත් වෙලා තමයි එගොඩට යන්නට තියෙන්නේ. ඒ වගේ තමයි පාරමී කියන මේ පහුර උඩ නැගගෙන ඒ දස පාරමිතාවන් උපකාර කරගෙන ඒ යෝගාවචරයා බෝධිසත්වයා නැත්තම් නිර්වාණය අපේක්ෂා කරන පුද්ගලයා නිර්වාණ ධාතුව අධිගමනය කරනවා සාක්ෂාත් කරනවා. ඒ පාරමී ධර්ම පූර්ණයේ කිරීම කාලයක් තිස්සේ සිදු කරලා තමයි රහත් බෝධිය, පසේ බුද්ධත්වය, සම්මා සම්බෝධිය කියන ත්‍රිවිධ බෝධීන්ගෙන් එකක් අධිගමනය කරලා සත්වයා දුකෙන් මිදෙන්නේ. පිපිලිවලින් සිදු කරගෙන පැමිණි ධර්ම දේශනා මාලා පොය දිනයන් සිදු කරපු දේශනාවන් අනුව අපි පාරමී ධර්මයන් විස්තර කරලා දාන පාරමිතාව දීර්ඝව දේශනා කරලා සීල පාරමිතාවෙත් ප්‍රභේදාදී හඳුන්වලා අපි බෝධිසත්වයන් වහන්සේගේ සීල පාරමී පූර්ණය කරපු චරිතාපදාන චර්යාවන් කතා ප්‍රවෘත්ති දේශනා කරන්නට යෙදුණා. අද දවසේදී දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ එවන් වූ කතා ප්‍රවෘත්ති දෙකක්. උන්වහන්සේගේ සීල පාරමිතාව සම්පූර්ණ කරපු අවස්ථා දෙකක්. මිනිසෙකු ලෙස නෙවෙයි තිරිසන්ගත සතෙකු ලෙස. එකාත්ම භාවයකදී බෝධිසත්වයන් වහන්සේ මහිස කුලේ එහෙම නැත්තං ගව යෝනියෙහි උප්පත්තිය ලැබුවා. ඒ අර වනාන්තරවල ඉන්න කුළුහරක් කියලා කියන්නේ කුළු හරකෙක් වෙලා ඉපදුනා. එතුමා පාරමී පුණ්‍ය සම්භාරයන් පූර්ණය කරගෙන පැමිණෙන උතුමෙක් නිසා තිරිසන්ගත ආත්ම භාවයක ඉපදුනත් විශිෂ්ට රූප සම්පන්න රූප ශෝභා ඇති උත්තමේ. ඉතින් ඉතාම විශාල ශරීරයක් එතුමාට තිබුණා. ධර්මයේ දැක්වෙනවා පින්වතුනි තරුණ හස්තියෙක් තරම් විශාල පර්වතයක් වගේ විශාල දකිනායට භය උපදවන සුළු විශාල මහිස කුළු හරකෙක් වෙලා තමයි උපන්නේ. නමුත් එතුමා පෙනුමෙන් භයංකාර වුණාට දකින දකින අයට බිය ඇති වුණාට එතුමාගේ సంతානේ හරිම පිරිසිදු సంతානයක්. සීල අධ්‍යාසයෙන් යුක්තයි. අන් අයට කරදර කරන්නට ඒ වගේ ඡණ්ඩ පරුෂ ස්වභාවයක් තිබුණේ නැහැ. රළු ස්වභාවයක් තිබුණේ නැහැ. ඉතින් මෙතුමා ඒ කුළු හරකන් අතර අග්‍ර කුළු හරකෙක්. ඒ කියන්නේ හැමෝටම නායකත්වය දෙන්නට සුදුසු මහා බල සම්පන්න ජව සම්පන්න කුළු හරකෙක්. නමුත් එතුමා ප්‍රියකරේ ගණේ නැත්ව තනියම එකලාම වාසය කිරීමට. ඒ නිසා හිටපු වනාන්තරයේ තැන් හොය හොය ගිහිල්ලා තමන්ට එකලාව තනියම ඉන්නට පුළුවන් තැනක වාසය කරන්නට යෙදුණා. පර්වතය කියන්නේ අර ගල් කුලක් වගේ තැනකට ගිහිල්ලා වතුරක් සමීපේ විලක් සමීපේ එතුමා වාසය කරන්නට යෙදුණා. එතන හිටගෙන ඉඳගෙන කාලය ගත කරනවා ඒ තනකොළ ආදී අනුභව කරමින්. ඒ වගේ සුවසේ විවේක සුවයෙන් කාලය ගත කරනවා. නමුත් එතන හිටපු එක්තරා වඳුරෙක් මේ මහිස රාජයා, මහිස කියලා කියන්නේ කුළු හරකා මී හරකා කියන එකනේ, ඒ මහිස රාජයා දැකලා එතුමාගේ පිටට ගොඩ වුණා. පිටට ගොඩ වෙලා මල මුත්‍රා ආදිය පහ කරන්නට යෙදුණා. ඒ වගේම අංවල එල්ලුණා, නගුට එල්ලුණා. මේ විදිහට ගොඩාක් හිරිහැර කරමින් එතන එයාට ඕන විදිහට වාසය කරන්නට යෙදුණා. හැබැයි මේ මහිස රාජයා සාමාන්‍යයෙන් කුළුහරක් කියලා කියන්නේ ඉක්මනින් කුලප් වෙන ඒ වගේ කරදර කරනකොට ඒ කුළුහරක් කේන්ති අරගෙන පහර දෙනවා. ඒක තමයි ඔවුන්ගේ ස්වභාවය. නමුත් පිරූපාරමී ඇති බොහෝ ආත්ම භාවයන් හිදී තමන්ගේ අතපය පවා කපනකොට ඉවසපු, තමන්ට කරදර කරන්න ආපු අයට පවා මෛත්‍රී කරුණාදී ගුණ දක්වපු මහා බෝධිසත්වයන් මේ තිරිසන්ගත ආත්ම භාවයේදී පවා ඒ තමන්ට කරදර කරන ඒ වානරයා කෙරෙහි දේශසිතක්, කිරිටිසිතක්, අප්‍රසාදයක් ඇති කරගත්තේ නැහැ. එතුමා ඒ තමන් ඉන්න විදිහටම කටයුතු කරගෙන හිටියා. නමුත් මේ වඳුරා ඇඟේ එල්ලි එල්ලි බොහෝම කරදර සිද්ධ කරනවා. ඉතින් නිතරම මලමුත්‍ර පහ කරන නිසා නිතර නිතර පස් මිස්ස වතුරෙන් මේ ඇඟ හෝදන්නට ඕනි. අඟ වලින් එහෙම මේ මොන අතුල්ලන්නට තියෙනවා. ඉතින් ගොඩාක් නිතර නිතර කරදර කරනවා. එකපාරක් දෙපාරක් නෙවෙයි. ඒ එතන වාසය කරන හැම දවසේම ඒ වඳුරාට මලමුත්‍ර පහ කරන්න එහෙම අවශ්‍ය වුණොත් මේ මහිස රාජයාගේ ශරීරයට නැගලා තමයි මේ ඔක්කොම සිද්ධ කරන්නේ. බොහොම කරදර කරන්නට යෙදුණා. ඉතින් මේක බලාගෙන හිටියා එතන ගහේ හිටපු රුක්ෂ දේවතාවේ. ඒ රුක්ෂ දේවතාව අත්තක ඉඳලා බෝධිසත්වයන්ට කියා සිටිනවා, මේ වඳුරා, මේ වානරයා ඉතාම නීහීන ජාති, ලෝල ජාති, නැත්තම් බාල ජාතියක කෙනෙක්. ඔහු ඉතාම පහත් දේවල් මේ සිද්ධ කරන්නේ. ඒ නිසා ඔබට මහා බල සම්පන්නයි. ඔබට විශාල අංග දෙකක් තියෙනවා, කුර තියෙනවා. ඉතින් මේ දුක ඉවසන්නේ නැතුව, මේ කරදර ඉවසගන්නේ නැතුව ඔබ එකපාරින්ම මේ වඳුරා බිම හෙරලා අඟෙන් ඇනලා පාගලා විනාශ කරලා මරණයට පත් කරන්න. එතකොට ඔබට සුවසේ මෙතන වාසය කරන්නට පුළුවන්. ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ දේවතාවට ප්‍රකාශ කර සිටිනවා, දේවතාවියනි, මේ පිරිසුදු ආත්ම භාවයක් තියෙන මගේ ශරීරයේ තවත් කුණුප, අපිරිසුදු දේ, පිළිකුල් සහගත දේ තවරන්නේ ඇයි? මාව කිලිටි කරන්නේ ඇයි? එතනදී පින්වත්නි, මේ දේවතාව අදහස් කරේ මේ මහිස රාජයාගේ ශරීරය මේ වඳුරා වානරයා නිතර කිලිටි කරනවා, අපිරිසුදු කරනවා, කරදර කරනවා. ඉතින් ඒ නිසා මේ ශරීරය අපිරිසුදු වෙන නිසා ඒ ශරීරය පිරිසුදුව තියාගන්නට, කරදර වලින් මිදෙන්නට මේ වානරයාව ඝාතනය කරලා දාන්න, එතනින් පස්සේ මේ කිසිදු කරදරයක් නැහැ කියන එක තමයි අදහස් කරේ. හැබැයි බෝධිසත්වයන් වහන්සේ ඊට වඩා ගැඹුරක් දුටුවා. බලන්න, තිරිසන්ගත ආත්ම භාවයේදී පවා හොඳ නරක පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ තමයි බෝධිසත්ව චර්යාවේ ස්වභාවය. මේක වෙන සත්වයන්ට සාමාන්‍යයෙන් පිහිටන්නේ නැහැ පින්වතුනි. දීර්ඝ කාලයක් සාරාසංකේය කල්ප ලක්ෂයක් තරම් කල් පාරමී පූර්ණයේ කරගෙන එනකොට භවයෙන් භවයට ඥානය, සීලය, ගුණය දිනු කරගෙන පැමිණෙන මහා බෝධිසත්වයන්ට ස්වභාවයෙන්ම පිහිටනවා පින්වතුනි මේ හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාව, ප්‍රඥාව. ඒ නිසා උන්වහන්සේ තිරිසන්ගත ආත්ම භාවයේදී පවා මේ විදිහට හොඳ නරක තේරුම් අරගන්නට සමර්ථ වුණා. එතුමාට තේරුණා මොකද්ද පාපේ, මොකද්ද පින, කළයුත්තේ නොකළයුත්තේ. සාමාන්‍යයෙන් තිරිසන්ගත සත්වයට ඒ කළයුතු, තමන් අනුභව කළයුතු වෙලාව, තැන, බෙහෙත් ආදී තේරුණාට අර ගැඹුරකින් දාර්ශනික වශයෙන් පාපය පින කියන වගේ සංකල්ප පිහිටන්නේ නැහැ. ඒ දැනුම පිහිටන්නේ නැහැ. බෝධිසත්වයන්ට ඒක පිහිටනවා. ඉතින් එතුමා ප්‍රකාශ කර සිටිනවා, ඔබ මට කියන්නේ මේ ශරීරය පිළිකුල් වෙන එකට පිළියමක් ලෙස මේ වඳුරාව ඝාතනය කරන්න කියලා. හැබැයි එතුමා, මම ද්වේෂයෙන් අඟෙන් ඇනලා කුරවලින් පහර දීලා ඝාතනය කළොත් ඊට වඩා කුණුපයකින් පිළිකුල් දෙයකින් මම තැවරෙනවා. ඉතාම දුර්ගන්ධය වහන බැවින්, ඒ වගේම පිළිකුල් සහගත බැවින් කුණුප කොටස් අසුචි බඳු වූ මේ ප්‍රාණඝාත, අදින්නා, දාන, කාම මිච්ඡාචාර කියන පිළිකුල් සහගත අකුසල ක්‍රියා මම සිද්ධ කළොත් ඒ ක්‍රියාවලින් මගේ සිත කය දෙක අපිරිසුදු වෙනවා. సంతానం අපිරිසුදු වෙනවා. ඒ නිසා උන්වහන්සේගේ තර්කය වුණේ මේ කය අපිරිසුදු වීම කියන එක සාමාන්‍ය දෙයක්. ඊට වඩා සිය දහස් ගුණයෙන් බලවත් මේ චිත්ත సంతానం අපිරිසුදු වීම. චිත්ත సంతానం අපිරිසුදු වන්නේ පිංගතුනි රාග දෝෂ මෝහයන් නිසානේ. ඒ වගේම තව කරුණක් තියෙනවා. කයෙන් වචනෙන් දුෂ්චරිතයන් සිද්ධ කළොත් ඒක තුළින් අපි කියනවා කය වචනේ දෙක අසංවර වුණා, කිලිටි වුණා කියලා. දැන් සීලය කියලා කියන්නේ පින්වතුනි කයෙන් වචනෙන් සිද්ධ වෙන වැරදි නොකර සිටීම. අදිෂ්ඨානයක් පිහිටවාගෙන කයෙන් වචනෙන් වැරදි සිද්ධ වෙන්න පුළුවන් කෙනෙක් ඒ අකුසලයන්ට ඉඩ දෙන්නේ නැතුව, එන්නට දෙන්නේ නැතුව, ඒවා වලින් කායිකව වාචිකව පෞකම් සිද්ධ කරන්නේ නැතුව කය වචනේ දෙක මනාකොට පැවැත්වීම, සංවරකොට පැවැත්වීම තමයි සීලය කියලා කියන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් මේ කයෙන් වචනෙන් ප්‍රාණඝාත කරනවා නම්, නොදුන් දේ සොරා ගන්නවා නම්, කාමයේ වරදවා හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, සුරාපාන ආදී සිද්ධ කරනවා නම්, පරුස වචන හිස් වචන ආදී කතා කරනවා නම්, ඒ කෙනාගේ කය කොච්චර නාල කරලා පිරිසිදුව හිටියත් ඒ කෙනාගේ කය ඉතාම අපිරිසුදුයි. කාය සමාචාර පිරිසුදු නැහැ, පිළිකුල් අපිරිසුදුයි. ඉතින් ඒ නිසා සැබවින්ම කය අපිරිසුදු භාවය, පිරිසුදු භාවය ආර්ය විනය හැටියට තීරණය කරන්නේ කොච්චර වෙලාවක් නැවද, කුණු ටික ඉවත් කරාද, මොන සබන් වර්ගයේද ගෑවද කියන එක නෙවෙයි. තමන්ගේ సంతාණයෙන් සිද්ධ කරනු ලබන කායික වාචසික ක්‍රියාකාරකම් සිද්ධ නොකර ඉන්නවා නම්, ඒවා වලින් වළකිනවා නම්, අන්නේ පුද්ගලයාගේ කාය సంతාණයයි කාය චිත්ත කාය වචී సంతාන දෙක, කාය වාග් ద్వාර දෙක පිරිසිදුයි ලෙස සලකනවා. කාය වාග් ద్వාර දෙක අපිරිසිදු වන්නේ පිංගතුනි කායිකව වාචසිකව අකුසල කර්ම සිද්ධ කළොත්. ඉතින් ඒ නිසා අර దేవතාවය මේ කයේ අපිරිසුදු භාවය දුරු කර ගන්නට වඳුරා මරන්නට කියලා යෝජනා කරා. මොකද ඒ වඳුරා ඒ බෝධිසත්වයන්ගේ කයේ මලමුත්‍ර පහ කරමින් අපිරිසුදු කරන නිසා. දැන් බෝධිසත්වයන් තේරුම් ගත්තා මට තියෙනවා කාය තවත් කයක්. ඒ තමයි කාය ద్వාරය, වාග් ద్వාරය. මේ දෙක අපිරිසුදු වෙනවා මම අකුසල කර්ම සිද්ධ කළොත්. ඒ නිසා මේ අසුචි ගෑවිලා මේ ශරීරය අපිරිසුදු වෙනවා වගේ නෙවෙයි, මගේ කාය වාග් සමාචාරයන් අපිරිසුදු වුණොත් ඒකෙන් මුළු సంతාණයම අපිරිසුදු වෙනවා, කිලිටි වෙනවා. ඒක ඊට වඩා දුර්ගන්ධයි, ඊට වඩා භයානකයි. මොකද හේතුව සංසාරයේදී අනේක විද දුක්ඛයන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා මේ අකුසලයන් මගේ කයේ තැවරුණොත්. ඒ වගේම චිත්ත సంతාණයත් පිළිකුල් වෙනවා. මොකද හිතෙන් හිතරනේ කයින් ක්‍රියා කරන්නේ, හිතින් හිතරනේ වචනයෙන් කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ බෝධිසත්වයන් වහන්සේ దేవතාවගෙන් අහනවා, ඔබ මොකද මේ මගේ ශරීරයේ මගේ ආත්ම භාවය තවත් කිලිටි වෙන්නට, ඊටාම් පිළිකුල් සහගත දේවල් මගේ කයේ තවර ගන්නට කියලා කියන්නේ කියලා අසා සිටියා. ඒ වෙලාවේ තුමා දේශනා කරනවා, దేవතාවෙනි කවුරු හරි කෙනෙක් මේ කරදර පීඩා වලින් පීඩා විමි ජීවත් වෙනවා. ඒ වගේම තව කෙනෙක් පිරිසුදු ජීවිතාවක් ගත කරනවා. එතකොට සමහර කෙනෙක් මේ කරදර පීඩා හේතු කරගෙන හෝ මොන හරි කරුණක් නිසා කායිකව වාචසිකව පිළිකුල් සාගත වූ පහත් වූ අකුසල කර්ම සිද්ධ කරමින් සුවසේ කාලය ගත කරනවා. තවත් කෙනෙක් ඒ අකුසල කර්ම සිද්ධ කරන්නේ නැතුව බොහොම අපහසුයෙන් කාලය ගත කරනවා. සමහරට මිය යන්නට පවා පුළුවන්. එතුමා කියනවා පිරිසුදු ලෙස ජීවත් වෙලා මිය යෑම අපිරිසුදු ලෙස දීර්ඝ කාලයක් ජීවත් වෙනවාට වඩා උතුම්. ඉතින් ඒ නිසා මේ වඳුරෙක් ඇවිල්ලා මට කරදර කරා කියන එකෙන් මගේ සීලය මම බෙහෙද කරගන්නේ, කඩාගන්නේ නැහැ. බලන්න පිංගතුනි කොච්චර වටින අවදාවදයක්ද. සමහර වෙලාවලට ලෝකේ සමහර මිනිස්සු අතින් අපරාධ වෙනකොට, කරදර වෙනකොට අපි ඒකට නිකන් හිත දූෂණය කරගෙන තව තවත් දායක වෙමින්, කයෙන් වචනයෙන් වචන වලින් වැරදි වචන කියමින්, පරුස වචන කියමින් අපි දායක වෙනවා. ඒ වගේම ඒක තුළින් අපේ సంతානේ තවත් කිලිටි කරගන්නවා. ලෝකේ පිංගතුනි අපරාධ සිද්ධ වෙන එක, පව්කම් සිද්ධ වෙන එක සාමාන්‍ය දෙයක්. ඒවා වලක්වා ගන්නවා කියන එක වෙනම සිද්ධියක්. යා වෙන්නට පුළුවන් දේවල් වලක්වාගෙන සත්වයාගේ මුදවා ගන්නට ඕනේ. නමුත් සමහර වෙලාවලට අපිට මේවා සියල්ලෙන් සියල්ල මුදව ගන්නට බෑ. සායි වගේම අපි අපේ ඉන්න ජීවිතවලදී සමහර ලාවට අපිට ඒ සඳහා බලයකුත් නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපි අපේ සිත, කය, දෙක, වචනය, තුන කියන තුන්දොර අපිරිසුදු කරගන්නවා වෙන අය හේතු කරගෙන. නමුත් එදා බෝධිසත්වයන් වහන්සේ පාරමී පූර්ණය කරන, බෝධි සම්භාර පූර්ණය කරන අවදී වාසය කරනකොට තමන් වහන්සේගේ බෝධි සම්භාරයන් පූර්ණය කර ගැනීම සඳහා ඒ තමන්ට කරදර කරන, තමන්ගේ කය අපිරිසුදු කරන, තමන්ගේ කය පිළිකුල් බවට පත් කරවන මේ වඳුරා කෙරෙහි ද්වේෂයක් ඇති කරගත්තේ නැහැ. ඒ වඳුරාට පහර දෙන්නට ගියේ නැහැ. ෂණේකින් මරලා දාන්නට තිබුණා. එම උත්සාහ කළේ නැහැ. මොකද හේතුව තමන්ට අවශ්‍ය වුණා තමන්ගේ කායික පාරිශුද්ධත්වය. මොකද්ද? භෞතිකව බාහිරෙන් තියෙන පිරිසුදුකම නෙවෙයි ඒ වඳුරා මේ කය තනිකර පිළිකුල් විදිහට අපිරිසුදු කරලා තියෙන්නේ. නමුත් එතුමාගේ කාය ද්වාරය අපිරිසුදු වෙන්න ඉඩ දුන්නේ. කොහොමද කාය ද්වාරය අපිරිසුදු වන්නේ? කයෙන් අකුසල කර්ම සිද්ධ කරනකොට. වාග් ද්වාරය අපිරිසුදු වන්නේ වචනයෙන් අකුසල කර්ම සිද්ධ කරනකොට. කායික වාචික ද්වාරයන් පිරිසුදු වන්නේ ඒ අකුසල කර්ම වලින් වැළකී සිටිනකොට. ඒ නිසා මහා බෝධිසත්වයන් වහන්සේ එදා තමන්ගේ කය බාහිරෙන් අපිරිසුදු වුණාට ඒ වාග් කාය ద్వාරයෙන් තමන්ගේ කර්ම ద్వාරයෙන් අපිරිසුදු නොවෙන්නට වග බලාගත කටයුතු කළා. ඒ වගේම එතුමා ප්‍රකාශ කර සිටියා මේ దేవතාවට එතුමාගේ ඥානයේ තියෙන නිසා මම දැන් මේ වඳුරාට කරදරයක් කරන්නේ නැහැ. මම ඉවසගෙන ඉන්නවා. මොන දේ කරත් මම කිපෙන්නේ නැහැ. මම බෝධි සම්භාර පූර්ණේ කරනවා. එනමුත් මේ වඳුරා දවසක මම දැන් මෙතනින් පිටත් වෙලා ගියාට පස්සේ දැන් මොකද මේ වන ප්‍රදේශයේ තමයි නැවත නැවත හැසිරෙන්නේ. ඉතින් වඳුරත් එක එක තැන් වලට යනවා. මේ බෝධිසත්වයොත් මෙතනින් ගිහිල්ලා නැවත ආපහු එතනට එනවා. ඉතින් ඒ නිසා මේ වන සණ්ඩේ හැසිරෙනකොට තවත් ගවයෝ නැත්තම් කුළුහරක් මෙතනට එනවා. මේ වඳුරා මොකද කරන්නේ? මගෙත් එක්ක මේ මාව අපිරිසුදු කරපු මේ හොරුවට අනිත් මහිසෙක් නැත්තම් කුළුහරකෙක් ආපු වෙලාවටත් මෙහෙම සිද්ධ කරනවා. මතක තියාගන්න, අනිත් කුළුහරක් මම වගේ ඉවසන අය නෙවෙයි. මේ බෝධි සම්භාර පුරාගෙන බෝධිසත්වයන්ගේ හිත වගේ නෙවෙයිනේ. අනිත් අය මෙහෙම ඉවසන අය නෙවෙයි. ඒ නිසා මොකද වෙන්නේ? අනිවාර්යෙන් ඒ වගේ වෙන කුළුහරකෙට මේ තරම් අපරාධයක් කරදරයක් සිද්ධ කරොත් ඒ සතා ඉවසන්නේ නැහැ. අනිවාර්යෙන් මේ වඳුරාව ඝාතනය කරනවාමයි. එතකොට ඒක වුණාම අනිවාර්යෙන් ඒක සිද්ධ වෙනවා. ඒක ප්‍රාර්ථනා කරනවා නෙවෙයි උන්වහන්සේ. එදාට මේ වඳුරාගෙන් මම මිදෙනවා. ඒ වගේම මම මේ කර්මයට දායක වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රාණඝාතයෙන් මමත් මිදෙනවා. දවසක අනිවාර්යෙන් මේ වඳුරා මේ විදිහට පාප කර්ම සිද්ධ කරගෙන ගිහිල්ලා දවසක වෙන කෙනෙකුගේ මැරුම් කනවා අනිවාර්යයි. ඒ වෙනකොට ඒකිනුත් මම මේ පුද්ගලයාගෙන් මිදෙනවා. ඉතින් ඒ වගේම බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කර සිටිනවා, දේවතාව ආරාධනා කරනකොට, උසිගන්වනකොට, නැත්තම් මරන්න කියලා යෝජනා කරනකොට උන්වහන්සේ ප්‍රකාශ කර සිටිනවා, මම මේ වගේ පාප කර්මයක් සිද්ධ කළොත් අනාගතයේ මම ලෞතුරා බුදු වුණාට පස්සේ මේ බෝධිසත්ව චරියාවන් ප්‍රකාශ වෙනකොට, එහෙම නැත්තම් දිව්‍ය ලෝකයේ දෙවියන් පවා මේක බලන් ඉන්නකොට ප්‍රකාශ කර සිටීවි. මහා බෝධිසත්වයන් වහන්සේ බෝධි සම්භාර පරිේශණය කරමින්, සොයමින්, පාරමී පූර්ණය කරමින් ඉන්නකොට මේ වගේ පාප කර්මයක් සිද්ධ කළා, අකුසලයක් සිද්ධ කළා කියන අවමානේ මට විඤ්ඤෝ පුරුෂයන්ගෙන්, ඥානවන්ත පුරුෂයන්ගෙන් අහන්න ලැබෙනවා. ඒක ඇත්තටම බෝධිසත්වයන්ටම කැලලක්නේ. බෝධි සම්භාර බෝධිසත්වයෝ කියලා කියන්නේ සර්වඥතා ඥානයේ නැමැති අරිහත් බෝධිය, නැත්තම් අරිහත් බෝධියෙන් ලබන අරිහත් බෝධියටත් සර්වන්තා ඥාන බෝධියටත් ඇලුනා වූ, නැත්තම් ඊට බර වුණා වූ, ඊට යොමු වුණා වූ සිත් ඇතිව බෝධි සම්භාර පූර්ණයේ කරමින් භවෙන් භවයට ගුණධර්ම පූර්ණයේ කරන උත්තම පුරුෂයෙක්නේ. දෙවන් වූ පුරුෂයෙකුගෙන් ලෝකයට සේවයක් සිතක් සමයි සිද්ධ වෙන්නට ඕනේ. සතුන්ටවත් කාටවත් කරදරයක් හානියක් සිද්ධ වෙන්නට නැහැ. එහෙම තමයි, ඒක සුදුසු නැහැ. බෝධිසත්වයන් කියලා කියන්නේ මුළු සංසාරයක්ම ලෝකාර්ථ චර්යාව වෙනුවෙන් කැප කරපු උත්තමයන් වහන්සේ නමක්නේ. එනිසා උන්වහන්සේ ප්‍රකාශ කර සිටිනවා, බැරි වෙලා හරි මේ කරදරය බාධක ඉවස ගන්නට බැරිව මම මේ වඳුරව ඝාතනය කරොත්, විනාශ කරොත් දවසක ඥානවන්ත පුරුෂයෝ කියාවි බෝධි සම්භාර පුරණ බෝධිසත්වයන් පවා මේ වගේ පාප කර්ම සිද්ධ කළා කියලා. ඒකේ වගේම පින්වතුනි වැරදි අපූර්වාදර්ශයකුත් වෙනවනි. තවත් සමහර බෝධි සම්භාර පූර්ණේ කරන පුද්ගලයෝ අනාගතේ ඇති වෙන්නට පුළුවන්. මේ වගේ කතා ප්‍රවෘත්ති ඇහෙනකොට ඕන් හිතන්නට පුළුවන්, ගෞතම බුදුරජාණන් වහන්සේත් බෝධි සම්භාර පුරනකොට තමන්ට කරදර කරපු අයට පහර දීලා තියෙනවා, විනාශ කරලා තියෙනවා. ඒ නිසා මේ ඒක පුරව වැරදි පූර්වාදර්ශයකුත් වෙනවා බෝධිසත්ව චර්යාවට. ඉතින් ඒ නිසා මේ බෝධිසත්වයන් වහන්සේ අනාගතය ගැන හිතලත් තමන් වහන්සේගේ ඒ අධිගමය ගැන කල්පනා කරලා මේ වෙලාවේ වඳුරාගේ අපරාධයේ ඉවසුවා කියලා ධර්මයේ දැක්වෙනවා. ඊළඟට එතුමා මේ ගාථාව මම මාතෘකා වශයෙන් තබූ ගාථාව දේශනා කරන්නට යෙදුනා. මොකද්ද? හීන උක් හීන මජ්ජිම මුක්ඛට්ඨේ සහන්තෝ අවමානිතං ඒවං සලබති සපඤ්ඤෝ මනසා යථාපත්ථිතං. හීන මජ්ජිම මුක්ඛට්ඨේ, ඒ කියන්නේ මිනිස්සු අතර ඉන්නවා, සත්වයෝ අතර ඉන්නවා, හීන අය, මධ්‍යම අය, උත්කෘෂ්ට අය, ඒ වගේම බල සම්පන්න අය, බලයේ අඩු අය, කුල සම්පන්න අය, කුලයේ අඩු අය, ගුණ සම්පන්න අය, ගුණයේ අඩු අය, මධ්‍යස්ථ අය, මේවයි ලෝකේ ඉන්නවා. හීන උක්කුට්ට මජ්ජිම කියලා, ඒ කියන්නේ හීන කියන්නේ පහත්, මජ්ජිම කියන්නේ මැද, උක්කට්ට කියලා කියන්නේ උසස් අය. මේ කට්ටිය නිමිති කරගෙන, මේ කට්ටිය හේතු කරගෙන අපිට අවමාන උපදිනවා, ඔවුන් විසින් අවමාන සිද්ධ කරනවා. ඒ අවමානය නිවසනවා නම් සහන්තෝ අවමානිතං, ඔවුන් විසින් සිදු කරනු ලබන අවමානේ, උපහාසය, කරදරය, බාධකය මේවා ඉවසනවා නම්, විශේෂයෙන් තමන්ට වඩා පහත් කෙනෙක්, බාල කෙනෙක්, තමන්ට අනුතුරක් කරන්නට පුළුවන්, තමන්ට පහර දෙන්නට පුළුවන් දුර්වල කෙනෙක් අතින් වෙන අපරාධය, ඒ කරදරය ඉවසනවා නම් ඒක විශේෂ ඉවසීමක් වින්වතුනි. මොකද බල සම්පන්න කෙනාගේ කරදරය අපි ඉවසන්නේ ගොඩක් වෙලාවට අපිට කර කියා ගන්න දෙයක් නැති නිසා. හැබැයි හීන කෙනෙක්, දුර්වල කෙනෙක් අපිට අපරාධයක් කළොත් ඒක අපි ඉවසනවා නම් ඉවසන්නේ ඒ පුද්ගලයා කෙරෙහි කරුණාව, මෛත්‍රිය නිසාමයි. නැත්තම් කෙනෙක් ලාභ ප්‍රයෝජන සඳහා ඉවසනවා වෙන්න පුළුවන්, ඒක වෙනම කතාවක්. ගුණයෙන් ඉවසනවා නම් ගොඩක් වෙලාවට ඒක ගුණවත්කම නිසාම, කරුණාව, මෛත්‍රිය නිසාමයි. එනිසා බෝසතාණන් වහන්සේ දේශනා කරනවා, හීන මජ්ජිම මුක්ඛට්ඨේ සහන්තෝ අවමානිතං. යම් කෙනෙක් මේ අපරාධ අවලාද ඉවසනවා නම් ඒවං ලබති සපඤ්ඤෝ, මේ ඥානවන්ත ඉවසන සුළු පුද්ගලයා මෙසේ ඉවසීම නිසා ඔහු ලබනවා කවරක්ද? මනසා යථාපත්ථිතං, මනසින් ප්‍රාර්ථනා කරපු දෙය. බෝධිසත්වයන් වහන්සේ නම් ප්‍රාර්ථනා කරේ පිංගතුනි සර්වඥත්වය, සියල්ල ආභෝධ කරන්නා වූ ඥානය, සියල්ල වස, ඒ කියන්නේ දේවල් ආභෝධ කිරීමට බාධා කරන්නා වූ වාසනා සහිත සම්මෝහේ දුරු කරමින් ඒ ඥාන චක්ෂුව ලබා ගැනීම. ඉතින් ඒ නිසා සර්වඥතා ඥානය සඳහා උත්සාහවත් වෙන බෝධිසත්වයන් වහන්සේ මේ විදිහට සීල පාරමිතාවන් පූර්ණේ කිරීමෙන් පමණක්මයි මේ දේවල් අධිගමනය කරන්නේ. ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා මේ විදිහට අන්‍ය සත්වයන් විසින් සිදු කරන අපරාධ, කරදර, බාධක යම් කෙනෙක් ඉවසනවා නම්, ඉවසා දරා සිටිනවා නම්, ඒ පුද්ගලයා තමන් මනසින් ප්‍රාර්ථනා කරපු විශේෂ අධිගමයන් වේ නම්, විශේෂ සාක්ෂාත් කරන වේ නම්, ඒවා සියල්ල ලබනවා. ඒවා වලින් ඒ පුද්ගලයා දුරස් නැහැ කියන එක තමයි දේශනා කරේ. ඉතින් කතා ප්‍රවෘත්තිය හැටියට කාලයක් එතන ඉඳලා බෝධිසත්වයන් වහන්සේ වෙන දිහාවකට ගියා. ඒ වෙලාව පසුව වෙන මහිස රාජයෙක් නැත්තම් කුළු හරකෙක් එතනට ආවා. අර වඳුරා මේ කුළු රාජයා ගැනත් ඒ විදිහට හිතලා අර විදිහටම කරදර කරන්නට පටන් ගත්තා. ඒ සත්වයාට ඉවසීමක් තිබුණේ නැහැ. මේ වඳුරාව අඟෙන් ඇනලා කුරවලින් හප්පලා එතනම ජීවිතක්ෂයට පත් කරා. මොකද කුළු හරක් කියන්නේ බොහොම කිපෙන සත්ව ජාතියක්. ඉතින් ওই විදිහට පින්වත්නි මහා බෝධිසත්වයන් වහන්සේ තිරච්ඡානගත ආත්ම භාවයේදී පවා මේ කියන සීලාදී ගුණයන් දියුණු කරමින් ද්වේෂයට, මානයට, ක්‍රෝධයට, වෛරයට තමන්ගේ సంతානෙට එන්න දෙන්නේ නැතුව කළ අපරාධ ඉවසමින් තමන්ගේ సంతානේ පිරිසිදුව තබා ගන්නට සමර්ථ වුණා. ඒ නිසා තමයි පින්වතුනි උන්වහන්සේ පසු කාලයේදී පාරමී පූර්ණය කරලා සර්වඥත්වයට පත් වෙලා ලෝක සත්වයාට ධර්මයේ දේශනා කිරීමට සමර්ථ සම්මා සම්බුද්ධත්වේ සාක්ෂාත් කළේ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ මිනිස්සෙක් වෙලා ඉන්නකොට ආ ජීවිත ගැන කවර කතාද, තිරිසන් ආත්ම භාවයකදී පවා මෙතරම් වූ විශිෂ්ට වූ ඥානයන්ට, විශිෂ්ට වූ ගුණයන්ට ප්‍රාප්ත වෙලා තමයි ගුණධර්ම, බෝධිසම්භාර ධර්ම පූර්ණේ කරේ. ඒකද පින්වතුනි තිරිසන්ගත ආත්මය කියලා කියන්නේ මේ වෙලාවේදී ලැබෙන දුර්වල ප්‍රතිසන්දියක්. ඒකට කියනවා අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිත කියලා. ඒක අකුසල කර්මයක විපාකයක් ලැබෙන දෙස ලැබෙන්නා වූ සිතක්. ඒක පින්වතුනි ප්‍රඥාව කියන චෛසික ධර්මයේ නෑ. ඒ වගේම ඡන්දේ වීරිය කියන චෛසික ධර්මත් පිහිටන්නේ නැහැ. ඒකේ තියෙන චෛසික 10යි ඔක්කොම සිතත් සමග යෙදෙන මොනවාද? ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව, ඒකාග්‍රතාවේ, ජීවිතේන්ද්‍රිය, මානසිකාර්ය, විතරකයේ, ਵਿਚාරේ, අදිමොක්කය කියන මේ චෛසික ධර්ම 10 පමණයි මේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීර්ණ සිතෙහි පිහිටන්නේ. ඒක නොගැඹුරු භවාංගයක් බින්නතුනි. ඒ භවාංගය තමයි තිරිසන්ගත ආත්මයේදී මුළු භවයේ පුරාවටම වෙන සිතක් පහළ නොවන හැම අවස්ථාවකදීම පහළවන්නේ. ඒ භවාංගය ඇසුරු කරගෙන නිස්සරය කරගෙන තමයි ජවන සිත ආදී හටගන්නේ. ඒ වුණාට ඒ භවාංගය හටගන්න වෙලාවේ ජවන සිත හටගන්න වෙලාවේ භවාංගය නැහැ. නමුත් ඒ උපකාර ලැබලා ඒ නිස්සරය කරගෙන තමයි ඒ චිත්ත වීති හටගන්නේ. ඉතින් ඒ නිසා ඒ භවාංග සිතෙහි තියෙන తත්වය හැකියාව අනුව තමයි ඊළඟට පහළ වෙන ජවන සිත්වල මට්ටම තීරණය වන්නේ. ඒ භවාංග සිත් ගැඹුර නම් ඒවා ප්‍රභාස්වර නැතිනම් විශිෂ්ට ඥානයන් උපදින්නට බැහැ. නමුත් මහා බෝධිසත්වයන් වහන්සේට සංසාරයේ තියෙන පාරමී උපනිශ්‍රේ නිසා, ශ්‍රද්ධාදී ගුණධර්මවල වර්ධනය නිසා ඒ තිරිසන්ගත ආත්ම භාවයේදී පවා එතුමාට අර වගේ විශිෂ්ට ඥානයන්, විශිෂ්ට කුසලතාවයන්, හැකියාවන් පිහිටනවා. ඒ නිසා තමයි පින්වතුනි තිරිසන්ගත ආත්ම භාවයේදී තිරිසන් සතාට මොන සීලයක්ද පින්වතුනි? ඒ සතාට එහෙම ගැඹුරු නුවණක්, දර්ශනයක් ඇති කරගන්නට බැහැනේ. නමුත් මහා බෝධිසත්වයන් වහන්සේ අන්‍යයන්ට අසාධාරණ පරිද්දෙන් මේ ගුණධර්ම නැවත 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 පූර්ණණය කරමින් පැමිණෙන නිසා උන්වහන්සේට තිරිසන්ගත ආත්ම භාවයේදී පවා සමහර වෙලාවලට මිනිසුන්ට වඩා විශිෂ්ට ඥානයන් ඇති කර ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේ මිනිසුන්ටත් වඩා ගුණධර්ම දියුණු කර ගන්නට පුළුවන් වෙනවා. දැන් මේ තිරිසන් සතෙක් නෙමේ අපරාධ ඉවසුවේ. දැන් පින්වතුනි අපේ නිවෙස්වලට ඇවිල්ලා සමහර සතුන් කරදර කරනකොට, අපිට බාධා කරනකොට අපි ඒ සතුන්ව සමහරු ඝාතනය කරනවා, කිපෙනවා. ඒ පීඩා වලින් අපේ භවභෝග සම්පත් ආදී ආරක්ෂා කරගන්නට පිළියම් යොදන්නට ඕනේ. නමුත් ඒක එහෙම කියලා අපේ සිත ප්‍රදූෂ කරගන්න, දූෂණය කරගන්නට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා බෝධිසත්වයන් වහන්සේ බලන්න මේ තිරිසන්ගත ආත්ම භාවයේදී පවා තමන්ට කරදර කරපු සත්වයාට පීඩා කරන්න ගියේ නැහැ. සමහර ලාට අපි මිනිස්සෙලා ඉන්නකොට තවත් මිනිස්සු අපිට කරදර කරනවා. අසල්වාසීන්ගෙන් කරදර වෙනවා, ගම්වාසීන්ගෙන් කරදර වෙනවා, මිත්‍රයන්ගෙන් කරදර වෙනවා, පවුලේ විදවියෙන්ගෙන් කරදර වෙනවා. මේ වගේ අවස්ථාවලදී අපි කිපිලා පරුස වචනයෙන් බැනගනිමින්, පහර දෙමින් කටයුතු කරන අවස්ථාවක් කටයුතු කරනවා. නමුත් බෝධිසත්වයන් වහන්සේ මනුෂ්‍ය ජීවිතය ගැන කවර කතාද? ඒ තිරිසන්ගත ආත්ම භාවයේදී, සාමාන්‍යයෙන් තිරිසනෙක් කියලා කියන්නේ ලොකු අනක්ගුණක් නැති කෙනෙක්නේ, ඒ තිරිසන්ගත ආත්ම භාවයේදී පවා අද අපිට කරන්නට අපහසු තරමේ ඉවසීමක් ප්‍රගුණ කරලා තියෙනවා. ඒ තමයි බෝධිසත්ව චර්යාව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මෙසේ සීල පාරමිතාව පූර්ණණය කරපු නිසා තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරන්ට යෙදුනේ. ඒ වගේම තවත් ආත්ම භාවයකදී පින්වතුනි මේ බෝධිසත්වයන් වහන්සේ බෝධිසම්භාර පුරාගෙන එනකොට මුව රාජයෙක් වෙලා උපන්නා. ඒ මුව රාජයාගේ ස්වරූපය හරිම ලස්සනයි. හරියට රත්තරන් වලින් සකස් කරපු ප්‍රතිමාවක් වගේ. එතුමාගේ ශරීරය බොහොම අලංකාර ස්වර්ණ වර්ණ මුව රාජයෙක්. අංග දෙක හරියට රිදී වලින් සකස් කරපු අංග දෙකක් වගේ. වලිගේ නිසං සෙමර මුවාගේ වලිගේ වගේ. ඒ වගේම පාද ආදිය ලාකඩ වලින් සකස් කරා වගේ. ඇස් දෙක හරියට මැණික් ගල් දෙකක් වගේ. ඉතාම ලස්සනයි, ඉතාම ප්‍රියමනාපයි දැකුම් කලුයි. දකින ඕන කෙනෙක්ට සිත පහදිනවා. ඉතින් එතුමා මුව රංචුවක නායකයා වෙලා උපන්නා. එතුමාගේ වර්ගය තමයි රුරු කියලා කියන්නේ. රුරු මිග ජාතකය කියලා කියන්නේ. රුරු මිග රාජ ජාතකය. රුරු කියන මුව වර්ගයේ නායකයෙක් වෙලා ඉපදිලා හිටියට එතුමාට සිත තිබුණේ හැමතිස්සෙම පිරිසෙන් වෙන් වෙලා එකලාව කාලය ගත කරන්නට. මොකද හේතුව බෝධිසත්වයන් වහන්සේලා ස්වභාවයෙන්ම පිරිසෙන් වෙන් වෙලා කාලය ගත කරන්නට කැමති. සමහර ආත්ම භාවවලදී තමන්ගේ පවුල් පිළිවරාගෙන ඉතාම සුකෝපභෝගී ජීවිත ගත කරන අවස්ථා තියෙනවා. නමුත් උන්වහන්සේලාගේ ආධ්‍යාසය හැමතිස්සෙම කැලේට යන්න, එකලා වාසය කරන්න, හුදකලා වාසය කරන්න, තනිකඩව වාසය කරන්න තමයි රුචිකත්වයේ තියෙන්නේ. ඒ තමයි බෝධිසත්වයන්ගේ ස්වභාවය. ඉතින් ඒ නිසා මේ තිරිසන්ගත ආත්ම භාවයේදී පවා මහා මුව පිරිවරාගෙන නායිකියා වෙලා ඉන්නට පුළුවන් බෝධිසත්වයෝ ඒ පිරිස අතහැරලා තනියම වනාන්තරයේ තැන් තැන්වල වාසය කරන්නට පටන් ගත්තා. බලන්න පින්වතුනි, තිරිසන්ගත සතුන් අතර ඒ තමන්ගේ රැළේ නායකයා වෙන්න කොච්චරනම් උනන්දුවක් තියෙනවද? අනිත් සත්තුන්ට ගහලා එළවනවා, සමහරලාට මරනවනේ. ඒ වඳුර වගේ සත්තුන් නම් කුඩා කාලයේම තවත් වඳුරු පැටියෙක් ඇති වෙනකොට තමන්ට අනාගතේ බාධාවක් වෙයි කියලා ඒ වඳුරා මරණ පැටියා මරණ අවස්ථා තියෙනවනේ. නමුත් ඒ වගේ මනුස්ස ලෝකෙත් එහෙමනේ, බලය ගන්නට ඕනතරම් මිනිස්සු බොරු කියනවා. බලය ගන්නට ඕනතරම් අපරාධ සිද්ධ කරනවා. බලය පවත්වා ගන්නට නැවත නැවත මුසාවාදා කියනවා. ඒ වගේම සමහර වෙලාවලට අතීතේ නම් රජකම ගන්නට පියා මරනවා, රජකම ගන්නට දරුවෝම ඝාතනය කරනවා ආරක්ෂා කර ගන්නට. ඒ වගේ මේ වගේ මහා අපරාධ ආදී සිද්ධ කරනවා මේ බලය කියන එකට. බලය කියන්නේ ඉතාම ප්‍රියමනාප දෙයක් සත්වයාට. බලය කියලා කියන්නේ තමන් කියන දේවල් අනිත් අය කරනවා නම්, තමන්ට අවනත වෙනවා නම්, තමන්ට යටත් වෙනවා නම්, ඒකට තමයි බලය කියලා කියන්නේ. බලය කියලා කියන්නේ හරිම ආකර්ෂණීය, මිනිස්සුන්ව මුසපත් කරවන්නා වූ දෙයක්. බලය ලැබෙන්න කලින් තිබිච්ච ಗುಣධර්ම ගොඩක් අයගේ බලය ලැබුණට පස්සේ නැති වෙනවා. ඒ වගේම බලය ලබා ගන්නට ඕනම පාප කර්මයක් කරන්නට මිනිසුන් පෙළඹෙනවා. විශේෂයෙන් මොනවද, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවලදී මිනිසුන්ට බොරු කියනවා. ඒ වගේම බලය තියාගන්නට බොරු කියනවා. සමහර වෙලාවට ලොකු ධනයන් වියදම් කරලා මිනිසුන්ව රවට්ටනවා. ඒ වගේම ධනය වියදම් කරලා මිනිසුන්ව නොමග යවනවා. ඒ වගේම සමහර වෙලාවට සමහර අපරාධ සිද්ධ කරලා බලය ලබා ගන්නවා. මේ ආදී ලෙසට මේ බලය කියලා කියන්නේ මිනිසුන්ව මුසපත් කරවන, මිනිසුන්ගේ ගුණධර්ම අමතක කරවන දෙයක්. අජාතසත්තු කුමාරයා බිම්බිසාර මහරජුරුවන් මෙතරම් තමන්ට ආදරය කරපු පියතුමාව ඝාතනය කරේ කවරක් සඳහාද? මගධ රට බලය ලබා ගැනීම සඳහා. ඒ නිසා පින්වතුනි, මේ බලය කියන්නේ හරිම මිනිස්සු මුසපත් කරන දෙයක්. තිරිසන්ගත සතුන් අතර පවා අලි රංචුවල, හරක් රංචුවල, වඳුරු රංචුවල, මේ හැම තැනකම පුරුෂ ආධිපත්‍යයේ පිහිටවන බලවත් සත්වයෙක් රැළේ නායකයා බවට පත් වෙනවා. ඉතින් බෝධිසත්වයන්ට ස්වභාවයෙන්ම මේ හැකියාව ලැබුණා. මොකද උන්වහන්සේගේ ශරීර ස්වභාව, ශරීරයේ ප්‍රභාව, ඥාන මහිමය, මේ සියලු දෙයින්ම අනිත් මුවන් සියලු දෙනා අභිභවා සිටින්නට උන්වහන්සේට හැකියාව තිබුණා. නමුත් උන්වහන්සේගේ සිත තිබුණේ මේ පිරිස් පාලනය කරමින් නායකයෙක් ලෙස පෙනී සිටමින් අන්නයි යට කරගෙන ඉන්නට නෙවෙයි. එතුමාට අවශ්‍ය වුණේ හුදකලාම තමන්ගේ වාසය කරන, ඒ තමයි සංසාරික හුරුව. අනේකාත්ම භාවයන්හිදී රජ සම්පත් අතහැරලා පැවිද්දට ගිහිල්ලා හුදකලාව ධ්‍යාන අභිඥා උපදවාගෙන වාසය කරපු පවිවේක අධ්‍යාසයේ තියෙන මහා බෝධිසත්වයන් ස්වභාවයෙන්ම ඝනසංගණිකාරාමෙහි ඇලෙන්නේ නැහැ. ඒ කියන්නේ පිරිස් සමග වාසය කරනවාට වඩා එකලාම තනියම හුදකලා වාසය කිරීම තමයි උන්වහන්සේට ප්‍රියවන්නේ. එනිසා මේ රූරු මිග රාජතුමා පැත්තකට ගිහිල්ලා වන ලැහැබ්බල කාලය ගත කරන්නට යෙදුණා තනි පංගලමේ. ඉතින් දවසක් පින්වතුනි මෙහෙම කාලය ගත කරනකොට ලොකු සංසිද්ධියක් වුණා. මොකද්ද? මේ ගඟක් අසල තමයි එතුමා වන ලැහැබක කාලය ගත කරන්නේ. එක වෙලාවක් උතුරු ගඟේ ඉහළ භාගයේ පින්වතුනි සිටුවරයෙක්ගේ පුතෙක්, එතුමා බොහොම ධනේ ඇතුව වාසය කරපු කෙනෙක්, සිටුතුමා සහ ඒ කල්පනා කරා එතුමා කුඩා කාලේ, දරුවා කුඩා කාලයේදී ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්නට දුන්නොත් මේ දරුවා වෙහෙසෙනවා, වෙහෙස මහන්සි වෙනවා. ඒ නිසා මොනවත් උගන්නන්න නැතුව තමන් තිබිච්ච ධනේ සියල්ල එතුමාට පවරලා දුන්නා. එතුමා හැබැයි දැනගත්තේ දරුවා දන්නේ නටන්න, ගයන්න, කන්න, බොන්න විතරයි. ඒ නිසා ස්ත්‍රීන්ට ලොල් වෙමින්, ධනයට ලොල් වෙමින්, සූදුවට ලොන් වෙමින්, සුරාපාන ආදී සිද්ධ කරමින් මෙතුමා කාලය ගත කරා. කාලයක් යනකොට මෙතුමාට හොඳ බිරිඳකුත් හම්බ කරලා දුන්නා, මුණගස්සලා දුන්නා, විවාහ කරලා දුන්නා. ඉතින් දෙමව්පියෝ දෙන්න කාලක්‍රියා කරා. මේ දරුවාට මහා විශාල ධනස්කන්ධයක් ලැබුණා. මෙතුමාට ඒක පාලනය කරගන්න තේරුණේ නැහැ. සියල්ල වියදම් කරා, සුරාවට, කාන්තාවන්ට වියදම් කරා. වියදම් කරලා සියලු ධනෙ නැති වුණා. ඊට පස්සේ හතර වටින් ණය ගත්තා. ණය ගත්තට ණය ගෙවා ගන්නට බෑ. ඉතින් ණයකාරයෝ ඇවිල්ලා දැන් ණය ඉල්ලනවා. මේ සිටුවරයෙක් කියලා සිටුවරයෙක්ගේ පුතෙක් පින්වතුනි දැන් ඔක්කොම නැති වෙලා. එතුමා කල්පනා කරනවා මට මගේ ජීවිතයක් දැන් නැහැ. මගේ ජීවිතේ මගේ වගේ නෙවෙයි. වෙන අය ඇවිල්ලා ඉල්ලනවා මේ ධනෙ, වෙන අය කරදර කරනවා. ඒ නිසා මට මේ ජීවත් වෙනවාට වඩා හොඳයි මිය යන එක කියලා හිතලා දවසක් සියලුම ණයකාරයන්ට එන්න කීවා. එන්න කියලා කීවා අසවල් ගඟ ළඟ මගේ දෙමව්පියන්ගේ පියතුමාගෙන් ලැබිච්ච, පරම්පරාවෙන් ලැබිච්ච ධනේ තියෙනවා. ඒ ධනේ මම දීලා ඔය කට්ටියගේ ණයතුරුස් බේරගන්නම් කියලා ඒ හැමෝම එකගෙන ගිහිල්ලා හැමෝම බලන් ඉද්දීම එතුමා කල්පනා කරනවා මේ ගඟේ සැඩ පහර, වතුර පහර අතිශය සැඩයි. මේකට පැන්නොත් මම ජීවත් වෙන්නත් පුළුවන්, මැරෙන්නත් පුළුවන්. මැරුණොත් එතනින්ම මම මේ ණයෙන් නිදහස් වෙනවා. ජීවත් වුණොත් පල්ලෙහාට ගහගෙන ගිහිල්ලා කොයි හරි තැනක තමයි මට ඉන්නට වෙන්නේ. ඒකිනුත් මේ ණයකාරයන්ගේ නිදහස් වෙනවා. ඒ වගේම ඔවුන් බලන් ඉද්දී ඒක සිද්ධ කළේ ඊට පස්සේ ඔවුන් ආය හොයන්නේ නැහෙනි. ඔවුන් ආය කරදර කරන්නේ නැහැ. මොකද ඔවුන් දන්නවා එතුමා දැන් ගඟට පැන්නා කියලා. ඒ නිසා අර මිනිස්සු බලාගෙන ඉන්නකොටම එක පාට ගිහිල්ලා ගඟට පැන්නා. ගඟට පැහැලා ගඟේ ගහගෙන ගියා ණයකාරයෝ බලන් ඉන්නකොටම. පල්ලෙහා ගඟට දැන් වේගෙන් ගලාගෙන යනවා. හැබැයි මෙතුමා එකපාර මිය ගියේ නැහැ. ගඟේ පායි පායි තමයි ගියේ. හැබැයි මරෙන්නට සියදිවි නහගන්නට කටයුතු කළාට එතුමා තුළ ජීවිත ආශාව, ජීවිත තෘෂ්ණාව තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න පින්වතුනි. සියදිවි නසා ගන්නට ගියත් අපේ సంతානෙහි ජීවිතයේ කෙරෙහි ආශාව, තෘෂ්ණාව දුරු වෙලා නැහැ. ඒ නිසා දැන් උදාහරණයකට අපි හිතමු කවුරු හරි කෙනෙක් බෙල්ලේ වැල දාගන්න යනවා කියලා. ඒක එක්ක ණය ගෙවා ගන්නට බැරුව, නැත්නම් ආදර සම්බන්ධතාවය ඉවස ගන්න බැරුව, නැත්නම් හිත් ඇවුලක් නිසා තව කවම සහකාරුවා සහකාරියා දාර ගියපු නිසා, වංචා කරපු නිසා, නැත්නම් තමන් අතින් වෙච්ච වරදක් ලෝකයට හෙළිවීම නිසා, මේ ආදී හේතු නිසා අපේ සමහර අය දිවිනහා ගැනීම සිද්ධ කරනවා. ඒ දිවිනහා ගැනීම සිද්ධ කරන්නේ සමහර රෝගී තත්ත්ව නිසා දිවිනහා ගන්නවා. ඒ වගේම සමහර වයසට යනකොට දැන් ඇති කියලා ජීවිතේ මරණය අපේක්ෂා කරනවා. නව පින්වතුනි, මේ සියල්ලම සිද්ධවන්නේ තමන්ට පැමිණිලා තියෙන කරදරය, බාධකය ඉවසා ගන්නට බැරි නිසා. කවුරු හරි කෙනෙක් ණයතුරුස් වෙලා ඉන්නකොට දිවි නහා ගන්නට පෙළඹෙනවා නම් බැරි වෙලා හරි ණය ටික පියවලා දුන්නොත් පින්වතුනි, ඒ කෙනා දිවි නහා ගන්න පෙළඹෙන්නේ නැහෙනි. රෝගී වෙලා ඉන්න කෙනාට රෝගියේ සුව කරලා දෙන්නොත්, වයසට ගිහිලා ඉන්න කෙනාට තරුණ වෙන්න වුණොත් එහෙම වෙන්නේ නැහැ. නමුත් කවුරු හරි කරලා දුන්නොත් අපි ඒ දිවි නහා ගැනීම කරන්නේ නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට මේ දිවි නහා ගන්න පිංගතුනි පැමිණියා වූ දුකකට, කරදරයකට, ප්‍රශ්නයකට මුහුණ දෙන්න බැරි නිසා. හැබැයි තවත් සමහර අය ඉන්නවා එක එක දර්ශනවාද නිසා. ඔය සමහර අමුතු දර්ශනවාද අනුගමනය කරන පිරිස් මරණය වර්ණනා කරනවා. එතන තියෙන විකෘති මානසිකත්වයක්. ඒ කියන්නේ වැරදි මඟ ගිහිල්ලා ඒ වැරදි ක්‍රමයට තමන්ගේ ජීවිතය තොර කර ගැනීමක්. අනිත් ගොඩක් තැන්වල වෙන්නේ පැමිණියා වූ ප්‍රශ්නයට මුහුණ දෙන්න බැරුව ඒ ප්‍රශ්නය හමු ඒ පරාජ වෙලා දිවිනහා ගැනීමක්. මේ මොන ක්‍රමයෙන් දිවිනහා ගත්තත් පින්වතුනි, ඒ පුද්ගලයා තුළ ජීවත් වීමේ ආශාව තියෙනවා. දැන් උදාහරණයකට කවුරු හරි බෙල්ල වැල දාගන්න ලණුවක් අරගෙන පාරේ යනවා ගහක එල්ලෙන්න, නැත්තම් කැලේට යනවා ගහක එල්ලෙන්න. ඒ වෙලාවේදී මොකක් හරි වාහනයක් එක පාට හදිස්සියෙම අපේ ඇඟට කැපුවොත්, නැත්තම් මොනවා හරි සතෙක් අපේ ඇඟට පඩා පැන්නොත්, ෂණිකව සිද්ධ වුණොත් අපි කලබල වෙනවා, අපි එහාට පණිනවා, අපි එකපාරට බය වෙනවා. ඇයි මේ බය වීම වන්නේ? ඇයි මේ කලබල වන්නේ? එකපාරට වාහනයෙන් එහාට පණින්නේ මොකක් නිසාද? අපි තුළ ජීවත් වීමේ ආසාව තාම තියෙන. ෂණිකව සිද්ධවන්නේ ඒකයි. අපි දැන් උඩින් මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්නට දිවිනහා ගන්නට කෙනෙක් බලාපොරොත්තු වෙනවා. නමුත් ශරීර නැත්තම් සිතේ අභ්‍යන්තරයේහි එතුමාට ජීවිතයේ කෙරෙහි ආසාව අඩුවක් නැතිව පවතිනවා. ඒ නිසා නෝ කන්දරක සූත්‍රයේදී හත් පෙස්ස කියන හත්වාරෝහකයාගෙන් හස්තීන් බලා ගන්න කෙනාගෙන් බුදුහාමුදුරුව අසාගෙන සිටියාම තමන්ගේ ජීවිතයටත් කරදර කරන, අනුන්ගේ ජීවිතයටත් කරදර කරන සත්වයාට එතුමා ප්‍රිය වුණේ නැහැ. මිනිස්සුන්ට. ඒ වගේම තවත් සමහර කට්ටිය ඉන්නවා තම අනුන්ට කරදර කරනවා, තමන්ට කරදර කරගන්නේ උන්ට ප්‍රිය කරන්නේත් නැහැ. හැබැයි තවත් සමහර අය ඉන්නවා විශේෂයෙන් ඔය අත්තකිලම තානු යෝගී වගේ පූර්ණයේ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණියෝ තමන්ගේ කයට දුක් දෙනවා, අනුන්ට කරදර කරන්නේ නැහැ. එතුමාටත් මේ පෙස්ස කියන හස්තීන් බලාගන්න මිනිසයා රුචි කරන්නේ, ඔහු වර්ණා කරන්නේ. ඒකට හේතුව ලෙස දක්වලා තියෙනවා මේ පුද්ගලයා සැප කැමති ආත්ම භාවය, නැත්නම් තමන්ගේ සැප කැමති නාම රූප දෙකට තමයි මේ දුක් දෙන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතයට බලහත්කාරයෙන් දුක් දුන්නත් පින්වතුනි, ඒ අභ්‍යන්තරයේහි සැපේට අපි කැමති. ඒකනිකේ සුඛකාමානි භූතානි කියලා කිව්වේ සැපේට අපි කැමති. ඒ නිසා තමන්ගේ ජීවිතයට උනත් හානියක් කරගන්න ගියාට ඒ අභ්‍යන්තරයේහි ජීවිත තෘෂ්ණාව, භවරාගය, භවතෘෂ්ණාව අපේ දුර වෙලා නැහැ. ඒ නිසා මේ පුද්ගලයා මේ ජලයට පැනලා ගඟට පැනලා ගහගෙන යනකොට ජීවිත ආසාව තියෙන නිසා, දැන් මැරෙන්න තමයි පැන්නේ, මැරුණොත් මරුණාවේ කියලා. නමුත් ජීවිත ආසාව තියෙනකොට වතුරේ ගහගෙන යනකොට කෑ ගහන්න පටන් ගත්තා. එතුමා දවස් දිවා රාත්‍රි දැන් වතුරේ ගහගෙන යනවා. කොහොම හරි බේරුණා, මැරුණ නැහැ එකපාරට ගිලිලා. ඉතින් මෙහෙම ගහගෙන යනකොට එතුමා කෑ ගහන්න පටන් ගත්තා. බේර ගන්න බුදුම දුක බයකින් කෑ ගහන්න පටන් ගත්තා. මේ වෙලාවේ මේ රාත්‍රී භාගයේ දැන් ඔන්න ගහගෙන යනවා. ඒ වෙලාවේ අපේ බෝධිසත්ව මුව රාජයා හිටපු තැනින් තමයි ගඟේ ගහගෙන යන්නේ. ඒ වෙලාවේ ලොකු කෑ ගහනකොට මධ්‍යම රාත්‍රියේදී මුව රාජයාට මේක ඇහුණා. එතුමා නිදාගෙන හිටියේ සතපේ, ඒ කියන්නේ විවේක ගනිමින් හිටියේ වනලැහැබක. ඒ වෙලාවේ මුව රාජයා කල්පනා වෙනවා මිනිස්සෙකුගේ විලාප හඬක් මොනවා හරි කරදරයකටපත් වෙලා ගඟේ ගහගෙන යනවා. මම් වගේ උතුම් සත්වයෙක් මේ ප්‍රදේශයේ ඉන්නකොට මිනිස්සෙක් මේ ගඟට වැටිලා මිය යනවා කියන එක විය යුතු නෑ. ඒක මට ගැළපෙන්නේ නෑ. ඒ නිසා මොකද කරේ මේ වනරාව රාත්‍රියේදීම වනලැහැබින් නික්මෙලා වේ ගියා ඒ ගඟ ගාවට. වේගෙන් ගියා. යනකොට අන්න මිනිස්සෙක් වතුරේ ගහගෙන. දැන් අමාවක පෝයක් හරියට පේන්නේ නැහැ. එතුමා මිනිස්ස භාෂාවෙන් කතා කරා. කතා කරලා කියන බය වෙන්නට එපා. මම බේරගන්නම් කියලා ගඟ දිහේ පැනලා ගිහිල්ලා බොහොම ශක්තිවන්ත මුවෙක් අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා ගොඩට අරගෙන ඇවිල්ලා පිටේ තියාගෙන තමන්ගේ වනලැහැබට අරගෙන ගිහිල්ලා පලාපල වලින් සංග්‍රහ කළා. ඒ වෙලාවේ දින කිහිපයක් මේ මිනිස්සයා මෙතන විවේක අරගෙන තමන්ගේ ශරීරය ප්‍රකෘතිමත් කරගත්තා. ඊළඟට මේ මුව රාජයාට මින්වතුනි මිනිස් භාෂාවෙන් කතා කරන්නට පුළුවන්. ඒ ආත්ම භාවයේදී මොකද බෝධිසත්වයන්ට තිබිච්ච ඒ හුරු නිසා, සසර හුරුව නිසා සමහර ආත්ම භාවවල මේ විදිහට විශ්මය ජනක ලෙස දේවල් සිද්ධ වෙලා තියෙනවා ධර්මයේ දැක්වෙන විදිහට. ඉතින් එතුමා මොකද කරන්නේ, ප්‍රකාශ කර සිටිනවා මේ මිනිස්සයාට, ඔබතුමාගේ මං ජීවිතේ බේරුවා. ඒ වගේම මම රජගහ නුවරට යන පාර, රජගහ නුවරට හෝ බරණැස් නුවරට ඒ යන පාරට කියලා දෙන්නම් කියලා එතුමාව කරේ තියාගෙන ගිහිල්ලා ඒ පාරට බැස්සුවා. හැබැයි ඒ වෙලාවේ ඒ වගේම එතුමා කලින් වරයක් ඉල්ලගත්තා. මම ඔබට සේවය කර ඔබගේ ජීවිතේ බේරගත්තා, මට වරයක් දෙන්නට ඕනේ. මොකද්ද වරය? පොරොන්දුවක් වෙන්නට ඕනේ. මොකද්ද? මම මේ ප්‍රදේශයේ වාසය කරනවා, රත්තරම් පැහැති මුවෙක් මේ ප්‍රදේශයේ වාසය කරනවා කියන එක කාටත් කියන්නට එපා. මිනිස්සයා පොරොන්දු වුණා. ඊට පස්සේ ගිහිල්ලා පිටේ තියන් ගිහිල්ලා ඒ පාරට දාලා එතුමා ආපහු හැරිලා ආවා. දැන් මෙතුමා ඇවිදගෙන ගියා නගරයට. නගරයට යනකොට එදා පුදුම සිද්ධියක් වුණා. මොකද ඒ රටේ රජුරුවන්ගේ බිසව එදා රාත්‍රියේ විශේෂ සිහිනයක් දැක්කා. මොකද්ද? රත්තරම් පාට මුවෙක් ඇවිල්ලා තමන්ට මනුෂ්‍ය භාෂාවෙන් ධර්මයේ දේශනා කරනවා. මේක දකින්නක දැක්කම බිරිඳට ලොකු කැමැත්තක් ඇති වුණා. මේ මනුෂ්‍ය ස්වර්ණ වර්ණ මුවෙකුගෙන් ධර්මයක් ශ්‍රවණය කරන්නට. ඉතින් රජතුමාට මේක කීවා. ඒ වගේම එතුමිය කීවා, රජතුමනි, සාමාන්‍යයෙන් මම දකින සිහින සැබෑ වෙන. එහෙම තියෙනවා සමහරුන්ට පින්වතුනි පේන සිහින සැබෑ වෙනවා. මම සැබෑ වෙන සිහින දකින කෙනෙක්. ඒ නිසා අනිවාර්යෙන් මේ රත්තරන් මුව රාජයේ මේ ලෝකයේ ඉන්නට ඕනේ. එතුමාට බණ කියන්නටත් පුළුවන් වෙන්නට ඕනේ. ඒක තමයි මට සංකේතේ පෙන්වුවේ. ඒ නිසා ඒක මට ලැබේවා, එහෙම නැත්තම් මට ජීවත් වෙලා තේරුමක් නැහැ කියලා ලොකු ආසාවක් කැමැත්තක් ඇති වුණා මුව රාජයේගෙන් බණ අහන්නට. රජුරෝ කිව්වා, බැරි වෙලා හරි මනුස්ස ලෝකේ ඉන්නවනම් කවුරු මං ගෙනත් දෙන්න. එහෙම කියලා බ්‍රාහ්මණයන්ට කියලා පණිවිඩය ඇහුවා. බ්‍රාහ්මණයන්ගෙන් මේ ස්වර්ණ වර්ණ මුව ඉන්නවාද? ඒ වෙලාව බ්‍රාහ්මණවරු කිව්වා, ඔව් ස්වාමීනි, ඒ වගේ මුව ලෝකේ ඉන්නවා. ආ එහෙමනම් කවුරු හරි කෙනෙක් මේ මුවෙක් මට හොයලා දෙන්න. මම කහවණු දහසක් දෙනවා. ඇතෙක් උඩ මේ කහවණු දහස තියලා අනබෙරය නැත්නම් රටේ ප්‍රචාරය කෙරෙව්වා. කවුරු හරි ස්වර්ණ වර්ණ මුවෙක් ගැන කරුණු කීවොත් මේ කහවණු දහසත් මේ හස්තියත් මම පූජ කරනවා. ඒ වගේම තවත් ගම්වර ආදීන් ඒ පිරිස් සමග මම ලබා දෙනවා. එහෙම කියලාත් කීවා. ඊට පස්සේ මේ මිනිස්සයාට මේ පණිවිඩය ඇහුණා. එතකොට තමන්ගේ දැසි දස්සන් සහිතව, බිරින්දෑවරුන් සහිතව, ගම්වරයක් සහිතව, මහා ඒ කියන්නේ අලියෙක් සහිත මේ ධනෙ ලැබෙනවා කියලා දැනගත්තම කවුද අකමැති වෙන්නේ? මුළු ජීවිතම සම්පූර්ණයි. ගම්වර ලැබෙනවා කියන්නේ ගමේ අධිපතියෙක් වෙලා තමයි ලැබෙන්නේ. ගම ඔහුට අයිති. ඊට පස්සේ ඔහු තමයි ගමේ ප්‍රධානියා. ඉතින් මේ සිටුවරයෙක් කියලා හිටපු කෙනානේ. ඉතින් මෙතුමා කොහොමත් කැමති වුණා. ඒ වෙලාවේදී තමන්ගේ ජීවිතේ බේරාගත්ත, තමන්ගේ පණ බේරාගත් ඉතාම ලස්සන ස්වරූපී වූ, මනුෂ්‍ය භාෂාවෙන් කතා කරන, ලෝකයේටම වටිනා මාණික්ක රත්නයක් බඳු වටිනා සම්පතක් වූ මේ මුවාට වචනයකුත් දීලා පොරොන්දුවකුත් දීලා හිටපු මේ මිනිසයා ඒ වෙලාවෙම රාජපුරුෂයන්ට කීවා, මම දන්නවා රත්තරම් මුවෙක් ඉන්න තැන. රජ්ජුරුවෝ ගාවට මාව එක්කන් යන්න කීවා. බලන්න පින්වතුනි, අසත්පුරුෂ හිත තමන්ට ලැබෙන්න තියෙන ධනය ප්‍රයෝජනේ සලකා තමන්ගේ ජීවිතේ බේරා ගත්තා වූ ඒ උතුම් සත්පුරුෂයාව පාවා දෙන්නට ගියා. ඊට පස්සේ රජ්ජුරුවෝ ගාවට එක්කන් ගියා. කීවා රජ්ජුරුවට, රජතුමනි, මම දන්නවා ස්වර්ණ වර්ණ මුවා ඉන්න තැන. ඔබතුමාට මට පුළුවන් ඔබතුමා වෙතට එක්කගෙන යන්න. රජ්ජුරුව එකඟ වුණා. මහා පිරිසක් සේනාවක් එක ගියා. ගියාට පස්සේ කෝ ඔන්න මේ වනලැහැබේ තමයි ඉන්නේ. ඉතින් මොකද කරේ මේ සේනාව වනලැහැව වට කරා. දැන් මුවාට පලා යන්න බැ. ඊට පස්සේ සද්ද කරන්න පටන් ගත්තා. මුවා හැරුණා බෝධිසත්වයෝ බැලුවා මොකද්ද කියලා. ඒ වෙලාවෙම කල්පනා වුණා, මේ තරම් පිරිසක් ඇවිල්ලා මම අල්ල ගන්නම මාව ඉලක්ක කරගෙනමයි පැමිණලා තියෙන්නේ. ඒ නිසා තමයි වට කරලා ඉන්නේ. නැත්තම් එහෙම කරන්නේ නැහනේ. මුව වැද්දෙක්ට අහුණා නම් ඒ විදගෙන විදගෙන එච්චර මේ මහා පිරිසක් ඇවිල්ලා ආයුධ සන්නද්ධ මේ ප්‍රදේශයේම වට කරලා කෑ ගහන්නේ අනිවාර්යෙන් මාව අල්ල ගන්නට. එහෙනම් අනිවාර්යෙන් මම මේ ජීවිතේ බේරගත්ත පුරුෂයාගේ වැඩක් තමයි කියලා සිතවිල්ලක් ඇති වුණා. ඊළඟට මොකද කරේ බැලුවම හැම පැත්තේ මිනිස්සු ආයුධ සන්නද්ධව ඉන්නවා. එක තැනක රජ්ජුරුවෝ තව කීප දෙනෙක් සමග ඉන්නවායි පිරිස අතර. එතුමා කල්පනා කරා ඥානවන්තව මට පිළිසරණ වෙන්නේ නම් මේ රජ්ජුරුවෝ තමයි, මේ තමයි නායකයා. මෙතුමා තමයි සමග තමයි කතා කරනවා නම් කතා කරන්න තියෙන්නේ. ඊළඟට මොකද කරේ ඒ පැත්තට දුවගෙන ආවා. මහා විශාල ශරීරයක් ඇති ලස්සන මුව රාජයෙක් වේගයෙන් තමන්ගේ පැත්තට එනකොට රජ්ජුරුවෝ කල්පනා කරා මාවත් යට කරගෙන යන්නට පුළුවන්. ඒ නිසා මෙයාට විදලා පලායනවා නම් විදලා දුර්වල කරලා අල්ල ගන්නවා කියලා රජ්ජුරුවොත් දුන්න ඊතලයේ දුන්නේ යොදලා සූදානම් වුණා මුවාට විඳින්න. මරන්නට නෙවෙයි දුර්වල කරන්නට. ඒ වෙලාවේදී බෝධිසත්වයෝ මනුස්ස භාෂාවෙන් කතා කරන නිසා එතුමාට කියා සිටියා, රජතුමනි කලබල වෙන්නට එපා, මට විඳින්නට එපා කියලා ප්‍රකාශ කර සිටියා. එතුමාට බයක් ඇති වුණේ නැහැ. රජ්ජුරුවෝ ඊයේ තියන්න විදගෙන ඉන්නකොට දැන් තිරිසන්ගත සතෙක් නම් පින්වතුනි හරියට කලබල වෙනවනේ, බය වෙනවනේ. මහා බෝධිසත්වයෝ අනේක විධ ආත්ම භාවයන් හිදී තමන්ගේ ජීවිතයේ ඇස්සිස් මස්ලේ ආදී පරිත්‍යාග කරලා ආත්ම ස්නේහයේ ගොඩාක් දුරට අඩු නිසා උන්වහන්සේට මරණ භය ඇති වුණේ නැහැ. රජ්ජුරුවෝ වෙත හිමින් ගමන් කරා. ගමන් කරලක මරන්නට එපා, පටිසන්තරයේ සිද්ධ කරා. බොහොම ප්‍රියසීලීව කතා කරා. රජ්ජුරුවන්ගෙන් මේ මුව රජ්ජුරුවන්ගේ මනුස්ස භාෂාවෙන් කතා කරනක ඇහෙනකොට රජ්ජුරුවෝ විශ්මයට පත් වුණා, පුදුමයට පත් වුණා. මොන රටේද තිරිසන් සත්තු කතා කරන්නේ? ඒ වෙලාවේදී ධනුහි පහත් කරා. අනිත් මිනිස්සු ඔක්කොමත් රජ්ජුරුව අනුගමනය කරමින් ආයුධ ටික පහතට හෙළුවා. ඊළඟට මේ මුව රජ්ජුරුවෝ කතා කරා, ඔබතුමාට මම මෙහි ඉන්නවා කියලා කවුද විස්තරේ කීවේ කියලා ඇහුවා. ඒ වෙලාවේ රජ්ජුරුව පෙන්නවා එතන අර මිනිස්සයත් හිටියා. පොඩ්ඩක් එතුමා පස්සට ගියා. හැබැයි එතුමාට තේරුණා මම දැන් අපරාධයක් කළේ. ඒලා පොඩ්ඩක් අඩිය පියවර කීපයක් පස්සට ගියා. ඒ වෙලාවේ රජ්ජුරුව කිව්වා අන්න අහවල් කෙනා තමයි පෙන්නුවේ. ඒ වෙලාවේ මුව රජ්ජුරුව ප්‍රකාශ කර සිටිනවා වතුරේ ගහගෙන යන දරකඩක් නැත්තම් දරකොටයක් බේරගත්තා නම් ගොඩගත්තා නම් මට මීට වඩා මිනිස්සුන්ට ලාභයක් තියෙනවා. නමුත් අසත්පුරුෂයෙක් වතුරේ ගහගෙන යනකොට බේරගත්තා කියලා එයින් වෙන ප්‍රයෝජනයක් නැහැ, අනතුරක් හානියක් පමණයි සිද්ධවන්නේ. දරකොටයක් ගත්තොත් ඒක දරට ගන්නට පුළුවන්, ගෙයකට ගෘහ භාණ්ඩයක් හදන්නට පුළුවන්, ගින්නක් හරි පත්තු කරගන්නට පුළුවන්, මොනවා හරි ප්‍රයෝජනයක් තියෙනවා. නමුත් අසත්පුරුෂයෙක් බේරා ගත්තා කියලා කිසිදු ප්‍රයෝජනයක් නැහැ, හානියක් විතරයි වෙන්නේ කියලා කියා සිටියා. ඒ වෙලාවේ රජ්ජුරුවෝ දැන් බය වුණා. රජ්ජුරුව ටිකක් බය වෙලා, මොකද මනුස්ස භාෂාවෙන් කතා කරන තිරිසනෙක් දකිනකොට ඕන කෙනෙක්ට බයක් චකිතයක් ඇති වෙනවනේ. මේ තිරිසනෙක්ද අමනුස්සයෙක්ද මොකද්ද මේ කියලා. ඒ වෙලාවේ අසා සිටියා, ඔබ කාටද මේ නිග්‍රහ කරන්නේ? ඔබගේ කවුරු හරි සතුට කිසිවපාවන්ට පක්ෂීන්ට කාටද නිග්‍රහ කරන්නේ? එලා කියා සිටියා, නෑ මම නිග්‍රහ කරන්නේ සතෙට්ට සිව්පාවෙක්ට නෙවෙයි, අසත්පුරුෂ මනුස්සයාට. ඒ වෙලාව අසාසිටියා මොකද්ද ඔබ අදහස් කරන්නේ? ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කර සිටිනවා, රජතුමනි දවසක් මධ්‍යම රාත්‍රියේ මම මෙතන නවාතැන් ගන්න විවේක ගනිමින් ඉන්නකොට මේ ගංගාවේ මහා සැඩ පහරක මේ මනුස්සයා ඔබගේ ඔය පුරුෂයා ගහගෙන ගියා. ඒ වෙලාවේ මම ජීවිතය අතහැරලා ජීවිතය ගැන අපේක්ෂාවක් තියන්නේ නැතුව ජලයට බැහැලා මගේ ජීවිතයත් අනතුරට හෙළලා මේ මනුස්සයාව ගොඩගත්තා. ගොඩ අරගෙන මගේ වනලැහැවට අරගෙන ගිහිල්ලා එතුමාට පලාපල වලින් සංග්‍රහ කරලා එතුමාගේ ශරීරය ශක්තිමත් කෙරෙව්වා. ඊළඟට මම වරයක් ඉල්ල ගත්තා, මම ඔබව ඒ බරණැස් නුවරට යන පාරට දමන්නම්. හැබැයි මම ඉන්නවා බව කාටවත් කියන්නට එපා කියන වචනේ අරගෙන මම කරේ තියන් ගිහිල්ලා එතුමාවේ පාරට ඇරළුවා. එතුමා තමයි මේ ඇවිල්ලා ඔබට මං ගැන විස්තරේ කියලා තියෙන. ඒ වෙලාවේ රජුරවන්ට බොහොම ලොකු කෝපයක් ද්වේෂයක් ඇති වුණා. මේ තරම් අසත්පුරුෂ ක්‍රියාවක් තමන්ගේ ජීවිතේ බේරාගෙන ඒ මිනිස්සයා ඒ මුව රජ්ජුරුවෝ මේ තරම් અભේදානේ දීලා තියෙනකොට වචනයක් පොරොන්දුවක් අරගෙන තියෙනකොට ඒක කඩලා මගෙන් මේ ධනෙ ලබා ගන්නට මේ තරම් මිත්‍ර ද්‍රෝහිත්වයක් කරා නේද කියලා ඒ වෙලාවෙම දුනුහි යදුවා. ඒ මිනිස්සයාට විඳින්නට දුන්න ඒ පැත්තට යොමු කරා. දැන් අර මිනිස්සයාට විඳින්නට යන්නේ. ඒ වෙලාවේ බෝධිසත්වයෝ කල්පනා කරනවා මේ මිනිස්සයා කරේ අසත්පුරුෂ ක්‍රියාවක්. ඒක ඇත්ත. නමුත් මම නිසා මොහුගේ ජීවිතේ තොර වෙන්නට සුදුසු නෑ. ඒ වෙලාවෙන් ප්‍රකාශ කර සිටිනවා රජතුමනි, මිනිස්සෙකු ඝාතනය කරනකොට ඒ ඝාතනය කරන්නේ පඬිත මිනිස්සෙද්ද බාල කෙනෙක්ද, උසස් කෙනෙක්ද පහත් කෙනෙක්ද, ගුණවත් කෙනෙක්ද නුගුණවත් කෙනෙක්ද කියන එක අදාළ නෑ රජතුමනි. මිනිස්ස ඝාතනයේ සත්ව ඝාතනයේ පහත් ක්‍රියාවක්. මිනිස්යෝන්ගේ ගරහාවට පත්වෙන පහත් ක්‍රියාවක් තමයි මේ සත්ව ඝාතනය, ප්‍රාණ ඝාතය කියන්නේ. ඒක තුළින් ඔබතුමාගේ ජීවිතයට කැළැල් වෙනවා. ඔබතුමා පාප ක්‍රියාවක් කරලා ඔබතුමා ඥානවන්තයන්ගේ ගරහාවට ප්‍රාප්ත වෙනවා. ඒ නිසා රජතුමනි, මේ මිනිස්යාට පහර දෙන්නේ නැතුව, ඔහුට හානි කරන්නේ නැතුව ඔහුට කැමති දිහාවකට යන්නට දෙන්න. ඒ වගේම ඔබතුමා යම් පොරොන්දු වුණා නම් යම් ධනයක් ලබා දෙන්න, ඒකත් එතුමාට දෙන්න. එතුමාට දෙන්න, එතුමාව නිදහස් කරන්න. එතුමා වෙනුවට මම ඔබතුමාට සොකැමැත්තෙන් බාර වෙනවා. මොකද දැන් මේ මිනිස්යාගේ වචනට ඇමින අල්ලගන්න හැදුවේ, බලහත්කාරයෙන් අල්ලගන්න හැදුවේ. ඒ නිසා බෝධිසත්වයෝ කියන දැන් මේ මිනිස්යාගේ වරදක් කියන්නට එපා. ඒ මිනිස්යා එයාගේ හැකිය, එයා දන්න තරමින් එයාගේ ගුණවත් නුගුණවත් කම අනුව කටයුතු කරා. මාව අල්ලගන්න එකගෙන ආව ධනය ගන්න. දැන් ඔබ පොරොන්දු වුණානේ පොරොන්දු ඉෂ්ට කරන්නේ කෙනාට, ඔබ පොරොන්දු වුණානේ ධනය දෙනවා කියලා ඒක ඉෂ්ට කරන්නේ. දැන් මම සොකමැත්තෙන්ම තමයි ඔබතුමාට බාරවන්නේ. ඒ නිසා මේ මිනිස්යාට වරදක් පටවන්න එපා. දැන් මම මගේ ජීවිතේ දෙන්න, ඔහුට ඔහුගේ ජීවිතේ දෙන්න, ඔහුගේ ජීවිතේ වෙනුවට මගේ ජීවිතේ ගන්නට කියලා දාන පරමත්ත පාරමිතාව ලෙස තමන්ගේ මුළු ආත්ම භාවයම රජ්ජුරුවන්ට පරිත්‍යාග කරා. පින්වත්නි, අපේ ජීවිතේ පරිත්‍යාග කරනකොට සමහර අවස්ථාවලදී මුළු ජීවිතේ මේ ශරීරයේම දන් දෙනවා අනුභව කරන්නට බෝධිසත්වවරු. ඒ වගේම දාන පරමත්ත සස ජාතකයේ එහෙමනේ කරේ, දාන පරමත්ත පාරමිතාවේදී තව එකක් තමයි මුළු ජීවිතේම බාර දෙනවා. ඔබතුමාට කැමති දෙයක් මගේ ආත්ම භාවයක සිද්ධ කරන්න. ඕනනම් ආහාරයට ගන්නට පුළුවන්. එහෙම නැත්නම් තමන්ව වහලෙක් කරලා දාස භාවයට පත් කරලා මගෙන් වැඩ ගන්නට පුළුවන්. ඒ වගේ රජ්ජුරුවෝ මගේ මං ගැන ඕනම දෙයක් ගන්න, හිර කරනවා නම් හිර කරන්න, කූඩුවට දානවා නම් කූඩුවට දාන්න, ප්‍රදර්ශනය කරනවා නම් ප්‍රදර්ශනය කරන්න, වෙන රජෙක්ට විකුණනවා නම් විකුණන්න, මස් කරලා කනවා නම් කන්න, ඕන දෙයක් කරන්න ඔබතුමාට මං බාර වෙනවා කියලා බාර වුණා. බලන්න පින්වතුනි, බෝධිසත්වයන්ගේ සිතෙහි ස්වභාවය. තමන්ව පාවා දීලා තමන් බේරගත්ත මිනිස්සයාව දැන් අරගෙන රජුරෝ මරණ්ඩ යද්දී ඒ මරණයෙන් වළක්වලා ඔහුට දෙන්න ඕනේ ඒ යුතුකම, නැත්තම් රජුරෝ පොරොන්දු වෙච්ච ධනය පවා දෙන්නට කියලා කීවා. ඔහු මරණයෙන් ගැලෙව්වා. ඔහුට නිදහස ලබා දෙන්නට කීවා. ඊළඟට ඔහු කරපු වරදෙන් ඔහුව මුදවලා, දැන් එහෙනම් ඒ වෙනුවට මගේ මුළු ජීවිතේම බාර ගන්නට කියලා ගනුදෙනුවක් වශයෙන් එයාගේ ජීවිතේ, ඒ අසත්පුරුෂයාගේ ජීවිතේ වෙනුවට තමන්ගේ ජීවිතේ හුවමාරු කරගත්ත. බලන්න පින්වතුනි, මිනිස්සෙකුටත් මේ වගේ දෙයක් කරන්නට පුළුවන්. මේ තමයි බෝධිසත්ව සිත කියලා කියන්නේ. තිරිසන්ගත ආත්ම භාවවලදී පවා මේ තරම් කරුණාවක්, මෛත්‍රියක්, අනුන් ගැන තැකීමක්, අනුන් ගැන සැලකීමක් තියෙනවා නම් උන්වහන්සේගේ මනුෂ්‍යාත්ම භාවයේදී, බුදුවෙච්චාත්ම භාවයේදී ගුණධර්මවල මහිමය තරම කොතරම් වෙන්නට ඇද්ද? ඒ වගේ ඉතාම විශිෂ්ට ගුණධර්ම පූර්ණය කරන නිසාම තමයි පිංගතුනි අනිත් සාමින් වහන්සේලා කෙලෙස් නසනකොට වාසනා ගුණය නසන්නට සමර්ථවන්නේ නැහැ. නමුත් මහා බෝධිසත්වයන් වහන්සේ වාසනාව සහිතව සකල ක්ලේශයන් නැසීමට සමර්ථවන්නේ මේසා විශාල ගුණ සම්භාරයක් තමන්ගේ సంతානය තුළ දියුණු කිරීම නිසාමයි. මේ විදිහට ඒ අසත්පුරුෂයා තමන්ව අල්ලගන්න, තමන් උදව් කරලා තමන්ගේ වචනේ තමන්ට දීපු වචනේ පොරොන්දුව කඩලා තමන් උදව් කරපු අසත්පුරුෂයා තමන්ව අල්ලගන්නට එනකොට ඔහුට අභේදානේ දීලා, ඔහුට ධන ධාන්‍ය පවා ලබා දෙන්නටත් නිදහසත් ලබා දීලා තමන් ඒ වෙනුවට කැප වුණා. මේ තමයි පිංගතුනි බෝධිසත්ව සිත කියලා කියන්නේ. ඒ වෙලාවේ රජුරෝ මවිතයට පුදුමයට පත් වුණා. රජුරවන්ට දැන් මේ මුව රාජයට මොනවත් කරන්න බෑ, පුදුම ගරුත්වයක් ඇති වුණේ. මුව රජුරුවන්ව අරගෙන ගියා නගරයට. මුළු නගරේම අලංකාර කරා. මුව රජුරුවන්ව අලංකාර කරලා මණ්ඩපයක් සකස් කරලා දේවියට බණ අහන්නට දුන්නා. මනුස්ස භාෂාවෙන් සියලු දෙනා මවිතයට පත් කරමින් පිරූපෝදි සම්භාර ඇති මහා බෝධිසත්වයන් වහන්සේ දසරාජ ධර්මයෙන්, දස කුසල කර්ම පතයෙන් ධර්මයේ දේශනා කරන්නට යෙදුනා. රජ්ජුරුවෝ මේක සමාදන් වුණා. පිරිස බොහොම සතුටට පත් වුණා. රජ්ජුරුවෝ එතැන් පටන් සියලු සත්වයන්ට අභේදානේ ලබා දුන්නා. මුව රජ්ජුරුවන්ව නිදහස් කරා. කැමැති පරිද්දෙන් මුව රජ්ජුරුවන්ට වාසය කරන්නට. එතුමා මොකද කරේ? නැවත කැලේට ගිහිල්ලා තමන්ගේ පිරිවර සමග වාසය කරන්නට යෙදුනා. ඒ වගේම තමන් මෙහෙම දෙයක් කරා. රජ්ජුරුවෝ දැන් අභේදානේ දුන්නනේ සත්වයන්ට, ඒ නිසා ඒ නගරේ දැන් සත්තු මරන්නට බෑ. මුවන්ටත් අභේදානේ දීලා තියෙන්නේ. ඒ වෙලාව ප්‍රතිඋපකාරය බලන්න පින්වතුනි, රජ්ජුරුවන්ගෙන් අභේදානේ ලැබුණා. තමන්වත් නිදහස් තමන් පවරවනේ රජ්ජුරුවන්ට, තමන්ව නිදහස් කරා. තමන්ගේ මුව වර්ගයා
මෙතුමාට අභේදානේ ලැබුණා. දැන් මෙතුමා මොකද කරේ? තමන්ගේ මුව වර්ගයාට කීවා, මේ මිනිස්සුෝ දැන් අපිට අභේදානේ දීලා තියෙන්නේ. මෙතන් පටන් මිනිස්යන්ගේ ශස්්‍ය නැත්තම් ධාන්‍ය අනුභව කරන්නට ඕනේ නෑ. අපි කොළ විතරක් අනුභව කරන්නට ඕනේ කියලායි මෝරජ්ජුරුවෝ මුව රංචුවට අවවාද අනුශාසනා දුන්නා. මේ විදිහටත් පින්වතුනි ඒ රජ්ජුරුවන්ට මනුස්ස වර්ගයාට එතුමා සේවය කරා. මේ තමයි පින්වතුනි බෝධිසත්ව සිත කියලා කියන්නේ. බෝධිසතාණන් වහන්සේ මේ ආදී ලෙසට තමන්ට අපරාධ කරන සත්වයන්ට පවා අභේදානේ දෙමින් කරුණා මෛත්‍රිය වඩවමින් තමන්ගේ සීලය කිසිවිටකත් පරුදු කරගන්නේ නැතුව උත්කෘෂ්ට ලෙස ආරක්ෂා කරගන්න. මේ තමයි සීල පරමත්ත පාරමිතාව රැකපු තවත් අවස්ථාවක්. ඒ කියන්නේ අපිට අපරාධ කරපු කෙනාට කෙනාගෙන් පලිගන්නටනේ අපිට හිතෙන්නේ. සමහරවිට වචනයක් වැරදුනාම අපි ගහමරා ගන්නවා. දේපල පොඩ්ඩක් එහෙමේ වුණාම ගහමරා ගන්නවා. වත්තේ ඉඩමේ අඟලක් දෙකක් එහෙමේ වෙනකොට ගහමරා ගන්න. මොකටද මේවා මේ අඟල අරගෙන යනවද මැරෙනකොට? ඒ වචනේ අපි අරගෙන යනවද ඊළඟ භවයට? ඒ වචනේ අපේ ඇඟේ එලෙනවද? නෑ පින්වතුනි. ඒක පිට කර අවසානයි. මේ වගේ දේවල් පොඩි පොඩි දේවල් ආරවුල් වලදී සමහර දේවල් අපිට අතහරින්න පුළුවන් වෙනට. ලොකු අසාධාරණ වලදී අපි කතා කරලා විසඳන්නට ඕනේ. නමුත් පොඩි දේවල් අපි සබට තේරෙනවා නම් මීට වඩා මිත්‍රත්වය වැදගත්. මීට වඩා අපේ මානසික සහනය වැදගත්. මේ පොඩි දෙයක් අරගෙන මම භවෙන් භවයට යන්නේ නෑනේ. මේ තියෙන ඉඩකඩන් දේපල සියල්ල අතහැරලා ඊළඟ භවයට ගියා මොකක්වත් මතක නෑ. දැන් උදාහරණයකට අපිට බැරි වෙලා හරි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා, උතර උන්වහන්සේ විශ්වාස කරන්න පුළුවන්නේ, පිළිගන්නවානේ. උන්වහන්සේ ඇවිල්ලා අපිට කිව්වොත් මීට ආත්ම භාව පහකට කලින් ඔබ අහවල් රටේ රජුරුවෝ කියලා, මොකන්ද ඒකෙන් තියෙන ප්‍රයෝජනේ? ඒ රජකමෙන් අපිට අද ප්‍රයෝජනයකුත් නෑ. ඒ රාජ්‍යයට ගියා කියලා අපිට සැලකිල්ලකුත් නෑ. අපිට මොනවත් හිමි වෙන්නෙත් නෑ. ඒවා අපිට මතකත් නෑ. ඒ වගේ තමයි පින්වතුනි රට රාජ්‍ය චක්‍රවර්ති රාජ්‍ය දිව්‍ය රාජ්‍ය පව අපි ඔබෝලගෙන අපි හැම දෙනාම අර බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනකොට අර කූඹිරැල දැකලා කීවනේ, මහණෙනි මේ දීර්ඝ කූඹිරැලෙහි චක්‍රවර්ති රාජ්‍ය හොබවපු නැති කෙනෙක් නෑ. මේ හැමෝම එක කාලයකදී චක්‍රවර්ති රජවරු වෙලා ඉඳලා තියෙනවා. අද දැන් කූඹිරැලක්. ඉතින් මේ අපිට පින්වතුනි මේ ජීවිතයේ තියෙන මේ අඟල් දෙක තුනක ඉඩමක කෑල්ලක නැත්තම් අපේ තාත්තා මෙයාට දීපල වැඩියෙන් දුන්නා, මෙයාට මට අඩුවෙන් දුන්නා, මේ වගේ පින්වතුනි ඉතාම සුළු දේවල් වලට, කුඩා දේවල් වලට අඩුම තරමේ භවයෙන් භවයටවත් අරගෙන යන්නේ නැති මේ තරම් සාමාන්‍ය සිල්ලර දේවල් වලට අපි සමහර වෙලාවට අපේ හිත වෛරයෙන් පුරවා ගන්නවා. අපි ගහමරා ගන්නවා. අර අපහාසය කරා, මේ අපහාසය කරා, මේ නින්දාව කරා, මේ ආදී ලෙසට වෛරය පුරවා ගන්නවා. කතා කරන්නේ නැතුව ඒ සම්බන්ධතා කඩා ගන්නවා. පින්වතුනි ඒවා වලින් එහෙම ලොකු යහපතක් වෙනවා කියලා එකක් නැහැ පින්වතුනි. ගොඩාක් අසත්පුරුෂකම් කරනවා නම්, අපරාධ කරනවා නම් දුරස්ත භාවයේ තියාගන්නට ඕනේ. ඒ වගේ අය ඇසුරු කරන්න සුදුසු නැහැ. නමුත් අපේ ජීවිතවල බලන්න පින්වතුනි පුඩා දේවල් වලට තමයි සමහර විට අපි ලොකුවට හිතට අරගෙන අහවල් දේවල් කරා කියලා අපේ හිතේ වෛරය පැලපදියම් කරගන්නේ, තරහව තියාගෙන. අපිට පුළුවන් වෙන්නට ඕනේ දේවල් අතහරින්නට, අපිට කරපු අපරාධ අමතක කරලා දාන්නට. ඒක තමයි බෞද්ධයෙකු තුළ තියෙන්න ඕනේ විශේෂම ගුණධර්මයේ පින්වතුනි. අපරාධ ඉවසනවා කියන එක බෞද්ධයෙකු තුළ තියෙන්නට ඕනේ විශේෂ ගුණයක්. ඒ නිසා තමයි කකචූපමා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අවවාදයක් දුන්න, මහණෙනි යම් කෙනෙක් යම් අවස්ථාවකදී ඔබව සොර මුලක් අල්ලගෙන කැලේක බිම දිගා කරවනවා, මේ කිසිදු අපරාධයක් කරන්නේ නැති උපසම්පදා සීලයක් රකින කුරා කොහොඹේටකට අනුතරක් නැති මේ භික්ෂූන් වහන්සේව පොළවේ දිගා කරනවා. දිගා කරලා හරස් කියතක් අරගෙන දෙපැත්තට අදින කියතක් අරගෙන මේ හොරු දෙපැත්තේ ඉඳලා නිරපරාධී ඔබගේ ශරීරයේ දෙකට ඉරනවා. බැරි වෙලා හරි ඒ ඉරන අවස්ථාවේදී එන දරුණු වේදනාව හමුවේ. නමුත් ඒ සොර රැළ කෙරෙහි තරහක්, ද්වේෂයක්, අමනාපයක්, වෛරයක් ඇති කරගත්තොත් ඔබ මාගේ අවවාදය සිද්ධ නොකරන කෙනෙක්, අවවාදය අමතක කරපු කෙනෙක් ලෙස මතක තියාගන්න කියලා කීවා. පින්වතුනි ඒ තරම් දලවත්ත තමයි උන්වහන්සේ වෛරය තරහවට පහර දීලා තියෙන එක අතහරින්න කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි අපි බෞද්ධයෝ වෙනකොට ගිහි පැවිදි ඕන කෙනෙක් වේවා, මිනිස්සු අතින් අපරාධ වෙනවා, කරදර වෙනවා, මිනිස්සු අතින් අඩුපාඩු සිද්ධ වෙනවා, සමහරට හිතලම අඩුපාඩු වෙනවා, සමහරට නොදැනුවත්ව අනවබෝධය නිසා වෙනවා. මේවා අමතක කරන්න පුළුවන් වෙනකොට, ඒවා අමතක කරන්න බැරි නම් ඒවා හිතේ තියෙනවා නම් ඒක ඔබගේ තියෙන ලොකු දුර්වලතාවයක් කියලා මතක තියාගන්න. පින්වතුනි සමහර සත්තු ඉන්නවා, ඒ ඔය කුරුල්ලෙක් එහෙම ගත්තොත් පින්වතුනි කුඩා නූලකින් නමුත් ඒ කුරුල්ලාගේ කකුල බැඳලා තිබුණට ඒ කුරුල්ලාට ඒක කඩාගෙන යන්නට බෑ. ඒ කෙනායි නූලෙම පැටලිලා ඉගිල ගන්න බැරුව එක තැන රැඳිලා ඉන්නවා. ඒ නිසා නේ සමහර කුරුල්ලන්ව අමුතුවෙන් දම්වැල් දාන්න ඕනේ. නූලකින් කකුල ගැට ගහලා මේකක බැඳනම් මොකක් හරි දෙයක බැඳනම් ඒ කුරුල්ලට එතනින් ගැලවෙන්නට බෑ. හැබැයි පින්වතුනි සමහර හස්තීන් ඉන්නවා දම්වැල් දාලා තිබුණත් ඒ මද කිපිච්ච වෙලාවට වීරිය ඇති වෙච්ච වෙලාවට මේ දම්වැල් පවා කඩාගෙන නික්මිලා යනවා. ඒ වගේ තමයි පින්වතුනි සමහර වෙලාවලට අපේ හිතට නිතර නිතර වද දෙනවා අහවලා කරපු කරදරේ, අහවලාගේ වචනය, අහවලා කරපු අපරාධය, අහවලා කරපු නින්දාව, මට කරපු නොසලකිල්ල, මේවා හිතට නැවත නැවත වද දෙනවා. ඒවා අතහැර ගන්න බෑ කියලා කියන්නේ පින්වතුනි අර කුඩා කුරුල්ලෙක් නූලකින් බැඳලා තියෙනවා වගේ මේ කුඩා දෙයකින් අපිට සිත මුදවා ගන්න බෑ. නිතර නිතර ඒක සිහි වෙනවා, නිතර වෛර කරනවා, ඒ කෙනාට හිතෙන් බනිනවා, ඒ කෙනා මුහුණ දෙන්නේ නැහැ, ඔවුන් විසින් ඒක අපිට කරපු උපකාර සියල්ල අමතක කරලා දානවා. මේ තමයි කුඩා හිත පින්වතුනි. මහා බෝධිසත්වවරු එහෙම නෙවෙයි. තමන්ට කරදර නින්දා අපහාස ගැන කවර කතාද අතපය කපපු උත්තමයා කෙරෙහි පවා වෛරසිතක් ඇති කරගත්තේ නැහැ. තමන්ගේ දරුවන්ට, බිරිඳට, පවුලට හානි කරපු සත්වයන්ට පවා වෛරසිත ඇති කරගත්තේ නැහැ. තමන්ගේ රාජ්‍යයට හානි කරපු සත්වයන්ට පවා, තමන්ව රාජ්‍යෙන් පහ කරපු අයට පවා මෛත්‍රී සහගත සිතිවිලි ඇති කරගත්තා. හරියට හස්ති රාජයේ ලොකු දම්වැලක් කඩාගෙන යන්නා වගේ අන්‍ය සත්වයන්ට ඉවසන්නට බැරි අපිට පවා ඇහෙනකොට ද්වේෂයේ උපදින, වෛරයේ උපදින, තරහව උපදින ඒතරම් භයානක අපරාධ, දරුණු අපරාධ පවා මහා බෝධිසත්වයන් වහන්සේ තනාද පිනිබිඳක් තරම්වත්, තනකොළ ගොඩක්, රොඩු කෑල්ලක් තරම්වත් ගණන් ගන්නේ නැතුව ඒ සියලු අපරාධයන්ට සමාව දෙමින් තමන් වහන්සේ ඉදිරියෙන් ඉදිරියට යමින් පාරමී පූර්ණේ කරගන්නවා. පින්වතුනි ලෝකයේ මිනිස්සු අතින් අපරාධයක් වුණත්, අපිට කරදරයක් වුණත්, වචනයක් වැරදුනත්, මොනවා හරි සොරාගත්තා කියලා ඔබගේ නිවන් ගමන බාධා කරගන්නට එපා. මොකද මේ සියලුම වස්තුන් මේවා ඔක්කොම පින්වතුනි මේ භවයෙන් අපි අතහරින්නට ඕනේ. චක්‍රවර්ති රාජ්‍ය පවා අපි අතහැරපු අය මරණයේදී. ඒ නිසා රාජ්‍ය පවා, දිව්‍ය රාජ්‍යය පවා අතහැරපු අය. ඒ නිසා මේ දේපලක් පොඩි දෙයක් ඉඩකඩමක් නිසා, ඉඩංකඩන් නිසා අපේ නිවන් මඟ බාධා කරගන්න එපා. ඔවා කොහොමත් මරණයේදී අතහැරෙන දේවල් පිංගතුනි. කෙනෙක් බැන්නා කියලා, අපහාස කරා කියලා, මගේ වචනේ ඇහුවේ නෑ කියලා, මට ගරු කරේ නෑ කියලා හිතන්න එපා. මේ සංසාරයේ පිංගතුනි අවමාන, නින්දා, අපහාස නොලබන කෙනෙක් නෑ. කප ගැන කවර කතාද? තුන් ලෝක ධාතුවට අග්‍ර වූ සියලු ලෝක සත්වයන් දුකෙන් මුදවන්නට සමර්ථ වූ සර්වඥත්වයට පත් වූ මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පවා ලෝකේ නින්දා අපහාස ගැරහුම් ඇවිල්ලා තියෙනවා, චෝදනා ඇවිල්ලා තියෙනවා, මිනිස්සු පරුස වචනයෙන් බැනලා තියෙනවා, පාරේ යනකොට ඉතාම සැඩ පරුස වචනයෙන්, පහත් වචනයෙන් මිනිස්සු බැනලා තියෙනවා. මේ සියල්ලම ලෝක ධර්මතා පිංගතුනි. ඒ නිසා මේ සංසාරයේ ගමන් කරනකොට ඥාති හිත මිත්‍රාදීන් අතර ආරවුල් වෙනවා, ඒ වගේම මිතුරන් අතර ආරවුල් වෙනවා, මිනිසුන්ගෙන්, අසල්වාසීන්ගෙන් ආරවුල් වෙනවා, ඒ වගේම තමන්ටත් වැරදීම් සිද්ධ වෙනවා. මේක සංසාර ස්වභාවයේ පිංගතුනි. මේවා ගැන ලොකුවට අල්ලගෙන, ඒවා හිතේ දරාගෙන, ඒ තරහවල් හිතේ තියාගෙන කටයුතු කරනවා නම් ඒ තරමට තමන්ගේ හිත පොඩි පිංගතුනි. කවුරු හරි කෙනෙක් කියනවා නම් අහවල් දේ මට කරා කියලා ඒක හිත තුළ දරාගෙන නැවත නැවත ඒකට ප්‍රතික්‍රියා දක්වනවා නම් ධර්මයේ දන්න උදවිය දන්නවා මේ පුද්ගලයාගේ හිත හරිම කුඩා හිතක්. ඔහුට බෑ මේක අමතක කරන්නට. ඒක හරියට උපමාව තමයි පිංගතුනි අර ලණුවකින් නූලකින් ගැට ගහලා තියෙනකොට පවා සමහර කුරුල්ලන්ට ඒක කඩා ගන්නට බෑ. ඒ නිසා මේ පොඩි වචනයක් අල්ලගෙන, පොඩි සිද්ධියක් අල්ලගෙන සමහර වෙලාවලට අපි දවස් ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් කතා කරන්නේ නැතුව, එහෙම නැත්නම් මූණ බලන්නේ නැතුව, එහෙම නැත්නම් යුතුයකම් කරපු ගුණ අමතක කරමින් කාලය ගත කරනවා. මේ තමයි පොඩි හිත පිංගතුනි. මහා බෝධිසත්වවරු එහෙම නෙවෙයි. තමන්ගේ අතපය දැන් කපලා තියෙනකොට, තමන් බේරගත්ත මිනිස්සයා ගලකින් ගහලා ඔළුවට ඔළුව පළලා මරන්න යනකොට පවා මේ කපි මහා රජ්ජුරුවෝ නැත්තම් වඳුරු රාජ්‍යයා ඒ අපරාධය කරපු මිනිස්සයාව පවා ගමට අරගෙන ගිහිල්ලා ඔහුගේ ජීවිතේ බේරුවා. ඒ වගේ කළ අපරාධ අමතක කරන්නට පුළුවන් බව, කළ අපරාධ ඉවසන බව, කළ අපරාධ වලට සමාව දෙනවා කියන එක තමයි බෞද්ධ ගුණය. ඒක වැඩි තරමට තමයි තමන්ගේ සිත ප්‍රබල. එතකොට ඒ උපමාව තමයි එවන්නු කළ අපරාධ ඉවසන්නට පුළුවන්, අපරාධ කළායට සමාව දෙන්නට පුළුවන්, ඒ වරදවල් අමතක කරන්නට පුළුවන් සත්වයෝ මහත් ප්‍රබල හිත් ඇති සත්වයෝ. ඔවුන් හරියට දන්වැලකින්වත් අල්ලගන්නට බැරි මහා හස්ති රාජයෝ වගේ. ඒ සියල්ල අමතක කරලා ඒ සියලු දෙනාටම සමාව දීලා තමන්ගේ ඉලක්කය වෙන සසරෙන් මිදීම සඳහා ඒ පිරිස ඉදිරියෙන් ඉදිරියට ගමන් කරනවා. මහා බෝධිසත්වවරු කියන්නේ එහෙම පිරිසක් පින්වතුනි. මහා බෝධිසත්වයන්ට මේ කරපු අපරාධ අපහාස නින්දා වලට ඒවට ප්‍රතික්‍රියා දක්ව ඉන්න ගියානම් බෝධි සම්භාර පුරන්නට බැහැ පින්වතුනි. ඉතින් ඒ නිසා ඒ ගමන යනකොට අනුන්ට කරදර නොකරන, අනුන්ට පීඩා නොකරන, ප්‍රතිචාර නොදක්වන බව සීල පාරමිතාවයි. ඒක ඉවසන බව ශාන්ති පාරමිතාව. නමුත් ඒ අපරාධ නිසා අපි කයින් වචනෙන් අපරාධයක් නොකර සිටීම කායික සීලයයි. ඒ අපරාධයන් නිසා, කරදර නිසා වචනෙන් නොබැන, අපහාස නොකර සිටීම වාචසික සීලයයි. ඒ වගේම ඒ පිරිසට කරුණාව මෛත්‍රිය දැක්වීම මෛත්‍රී පාරමිතාවයි. ඒ අපරාධයන් කෙරෙහි නොකිපී සිටීම ශාන්ති පාරමිතාවයි. මේ ආදී ලෙසට මේ පාරමිතා ධර්මයන් පූර්ණය කිරීමෙන්ම තමයි අපේ චිත්ත සන්තානේ පිරිසිදු කරගෙන, අකුසල ධර්ම යටපත් කරගෙන ඉදිරියෙන් ඉදිරියට ගිහිල්ලා දවසක මේ සියලු අකුසල ධර්මයන් මුලිනුපුටා දමලා සර්ව පාරිශුද්ධ වූ අරිහත්වේ සාක්ෂාත් කරමින් නිර්වාණ ධාතුවට පත්වෙන්නට පුළුවන් වන්නේ. ඒ සඳහා සියලු දෙනාටම සීලාදී පාරමී ධර්මයන් පූර්ණය කරමින් මහා බෝධිසත්වයන් වහන්සේගේ මහිස රාජ ජාතකය, රුරුමිග රාජ ජාතකය ආදී වූ විශිෂ්ට ජාතක කතාවන් සිහියට ගනිමින් සීල පාරමිතාව අඛණ්ඩව පූර්ණය කර ගනිමින් තමන්ගේ කයින් වචනයෙන් කිසි කෙනෙකුට වරදක් නොවන පරිද්දෙන්, අපරාධ කරපු අයට පවා වරදක් නොවන පරිද්දෙන් හැසිරෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා, පාරමී පූර්ණය කරගන්න හැකියාව ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ මැදින්පුර පසළොස්වක් පොහෝ දවසේදී මේ විශේෂ පොයේ දේශනාව සඳහා දායකත්වයේ දරන්නට යෙදුනේ චිරශ්‍රී උඩුගම්පල මෙතනිය විසින් ස්විස්තරලන්තයේ පදිංචි වෙලා ඉන්න, මීට වසර 24කට පෙර මියගිය අපේ මෑණියන් වූ අමරා ඩේලින් විජේසිංහ මහත්මියට පින් පිණිස තමයි මෙතුමිය විසින් මේ ධර්ම දේශනාව සිද්ධ කරවන්නට යෙදුනේ. ඉතින් බොහෝ කාලයක පටන් ධර්මයේ අධ්‍යයපනයේදී විශේෂයෙන් අභිධර්මාදී දේශනා ශ්‍රවණේ ඉගෙන ගනිමින් එතුමිය ඉතාම ඉහළ ධර්මඥානයක් සහිතව ධර්ම මාර්ගයේ නියැලෙනවා, ඒ නිවන් මාර්ගයේ යනවා. ඉතින් මීට 24කට පෙර මියපරලොව ගිය තමන්ගේ මෑණියන් වූ අමරා ඩේලින් විජේසිංහ මහත්මියට මේ චිරශ්‍රී උඩුගම්පල තමන්ගේ දියණිය විසින් සිදු කරවන්නට යෙදුණු මේ ධර්ම දානමය කුසලය හිමි වේවා, එතුමියගේ භවගමන සුවපත් වේවා, සංසාරයේදී කල්යාණ මිත්‍රාශ්‍රය ලැබී සුවසේ පාරමී සපුරා නිවනින් සැනසෙන්නට එතුමියට මේ පිනම හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. තමන්ගේ පියාණන් වූ බර්නාඩ් විජේසිංහ ඇතුළු පවුලේ මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාම දුකටපත් වී තිබේ නම් දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරනවා. දේශකයන්න් මහන්සිය ඇතුළු අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ වැඩවෙසෙන සියලුම ස්වාමීන් වහන්සේලාට ධර්ම කටයුතු සාර්ථකව සිද්ධ කරගෙන යාමට ආශිර්වාද සිද්ධ කරනවා. චිරශ්‍රී මහත්මියට ගැඹුරු ධර්මයේ ඉගෙන ගැනීමට උපකාර කර පဋාණ ධර්ම සභාවේ ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු ගුරු භවතුන්ටද පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඉතින් ඒ පဋාණ ධර්ම සභාවෙන් විශාල සාසනික සේවයක් අද දවසේ අපේ ලංකාවේ මිනිස්සුන්ට සිද්ධ වෙනවා. ගැඹුරු ධර්මය අමතක වෙන්න දෙන්නේ නැතුව අපේ වෙස්සබූ ස්වාමින් වහන්සේගෙත් උපදේශ අනුග්‍රහ මැදේ තමයි මේවා සිද්ධවන්නේ. ඉතින් ඒ සියලුම ස්වාමින් වහන්සේලාට කොරතට වෙස්සබූ නායක ස්වාමින් වහන්සේගේ, ඉතින් ඒ සියලුම ස්වාමින් වහන්සේලාට ගුරු මහතුන්ට, ගුරු භවතුන්ට මේ ධර්ම දානමය කුසලයෙන් තව තවත් ගැඹුරු ධර්මඥාන, භාවනාඥාන දියුණු කරගෙන ශාසන තිරස්ථිතයේ පිණිස කටයුතු කරන්නට හැකියාව ලැබේවා කියලා විශේෂයෙන් අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්ප්‍රාප්ත ප්‍රාර්ථනා කරනවා. ආයු වර්ණ සැප බල ප්‍රඥාවන් වැඩේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේදී මේ දායකත්ව දරන්නා වූ චිරශ්‍රී උඩුගම්පල මෙතනියටත් තමන් සිදු කරගෙන යන සියලුම ධර්ම කටයුතු, ධර්ම අධ්‍යයන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන නිවන් මාර්ගයේ යාගන්නට සියලු ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. අභිධර්මයේ විසඳව සුවිසඳව අධ්‍යයනය කරමින් ඒවා භාවනාවටත් නංවමින් විදර්ශනා භාවනා සමත භාවනා දියුණු කර ගනිමින් නිවන් මාර්ගයේ අපරාජිතව විරාජිතව ඉදිරියෙන් ඉදිරියට යාගන්ට ලැබේවා. ප්‍රාර්ථනීය බෝධිඥානයකින් නිවනින්ම සැනසීම ලබාවා ලබාවා කියලා අපි විශේෂයෙන් එතුමීට ආරාධනා ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම අද පොහොය දවසේදී අන්තර්ජාතික තේරවාද ධර්මායතනයට දාන කටයුතු සඳහා පැමිණිලා සිටින අපේ අමත ගවේෂී ස්වාමින් වහන්සේගේ මෞතුමියත්ව දාන ඒ ගමේ සියලු ඥාති පිරිසත් ඇවිල්ලා මේ වෙලාවේ ධර්මය ශ්‍රවණය කරා. ඒ පිරිසටත් අද දවසේ අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ ඉඳගෙන සිල් සමාදන් වෙලා අද දවස ඉතාම සාර්ථකව ගත කරන්න හැම දිනාම ප්‍රාර්ථනා කරගෙන තියෙනවා ස්වාමින් වහන්සේලාගේ අවවාද අනුශාසනා යටතේ. ඉතින් අපේ ගල්ලල අමත ගවේෂී ස්වාමින් වහන්සේටත් ඒ උන්වහන්සේගේ මෑණියන් ඇතුළු ගමේ ඥාති හිත මිත්‍රාදීන් හැම සිරු දෙනාටම මම ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිත ශාන්ති යහපත උදා වී ලෞකික ලෝකෝත්තර සම්පත්තීන් ළඟා කර ගන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනා වේවා කියලා මේ පිරිසට මම ආශිර්වාද සිද්ධ කරනවා. අවසාන වශයෙන් දායකත්වයේ දරුවා වූද ධර්ම ශ්‍රවණය කළා වූද හැම සියලු දෙනාගේම නමින් මිය පරලොව ගිය ඥාති වර්ගයා පින් අනුමෝදන් වෙත්වා. දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා. සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියන ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද ලෝකපාලක වූද මෙම සෙනසුනට අධිග්‍රහිත වූද ප්‍රදේශයට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. ප්‍රාර්ථනීය බෝධිඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියන දෙවියන් දෙද පින් අනුමෝදන් කරමු. හිතාහිතමෙදහස් සකල ලෝක සත්වයා පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා තිසරණ සරණ යෙත්වා කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් දායකත්ව දරුවා වූද පටිගත කිරීම ප්‍රචාරණය කිරීම සිදු කළා වූද අද දවසේදී සජීවීව ඉඳගෙන බොහෝ තැන්වල ඉඳගෙන ධර්මශ්‍රවණය කරමින් සීල සමාදාන කටයුතු වලට සහභාගී වෙමින් ඒ පොය දවසේ කටයුතු සිද්ධ කරගෙන යන පින්වත් හැම දෙනාටමත් දායක කාරකාදී හැම දෙනාටමත් ඒ වගේම අන්තර්ජාතික තේරවාද ධර්මායතනයට පැමිණිලා සීල් සමාදන් වෙලා ඉන්න පිරිසටත් මේ හැම දෙනාට මම ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු ගේදොර වැඩ කටයුතු ගොවිතැන් බත් කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ ගෙවෙන තත්පරයක් ගානේ තබන පියවරක් ගානේ රත්නත්‍රය සතු අසීමිත ගුණානුභාව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසබිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. උපපීලක උපඝාතක කර්ම විපාකයන් යටපත් වේවා. උපස්තම්භක කර්මයන් නැවත නැවත මතු වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දියුණු වෙත්වා. ධර්මඥාන වැඩේවා, භාවනාඥාන වැඩේවා. උපනුපන්න ආත්ම භාවයන්හිදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසයේ ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණ ඥානේ සහ සම්මා දිට්ඨිය ඇතු උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසල් එකලස හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ වගේ විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ අද දවසේ සිද්ධ කරපු මේ ධර්ම දේශනාවේ ආනුභාවයෙන් අප කල්යාණ මිත්‍රව නම කියන්ට අවසරයි. අපේ චන්දානන්ද ලොකු ස්වාමින් වහන්සේත් වැඩ සිටිනවා. ඉතින් උන්වහන්සේටත් ඒ සියලුම රෝගාබාධයන් දුරින් භූත වෙලා තමන්ගේ සියලුම ශාසනික වැඩකටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට පේපිනත් උපකාර වේවා, පිටිවහලක් වේවා. යම් රෝගයක් තිබේ නම් ඒ සියල්ලම දුරවන්නට වෛද්‍යවරුන්ගේ උපකාර උපදේශ බෙහෙත් ආදී සියල්ල ක්‍රියාත්මක වෙමින් තමන් වහන්සේ සිදු කරගෙන යන ඒ ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන තමන් වහන්සේගේ නිවන් මඟ යාගන්නට මේ පිනත් හේතු වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. අවසාය වගේම අපි කල්යාණ මිත්‍ර ආශ්‍රය ප්‍රාර්ථනා කරගනිමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ජතු. හොඳයි, ආශිර්වාද කරන වන්දනා කරගන්න පුළුවන් අය. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතෝ.